ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්මයා,
ගරු සභාපතිතුමනි, මේ අයවැය විවාදයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පිළිතුරු කතාව සිදු කිරීමට යාමේදී සෙල්ලම ස්තුතිවන්ත වෙනවා. වෛද්‍ය කාවින් ජයවර්ධනගේ ඉඳලා වෛද්‍ය රාමරාජන අර්ජුනා කියන මන්ත්‍රීවරු දක්වා මන්ත්‍රීවරු 40ක් පමණ විවිධ අදහස් ඉදිරිපත් කළා. මම ඒ සමහර අදහස් ගැන පසුව කතා කරන්නම්. පිළිතුරු කතාව ආරම්භ කරන්න මම කැමති තැපැල් දෙපාර්තමේන්තුව සම්බන්ධ යම් අදහසක් ප්‍රකාශ කරලා. සාමාන්‍යයෙන් තැපැල් දෙපාර්තමේන්තුව තැපැල් ඇමතිකම වැඩිපුරම ජනප්‍රිය වෙන විෂයක් නෙමෙයි. කවුරුත් එහෙම වැඩි කතා කරන්නේත් නැහැ. තැපැල් ඇමතිකම කවදා හරි හම්බුණත් ඒක නිකන් මේ නොදී ඉන්න බැරි කවුරු දුන්නා වගේ එකක් තමයි ගොඩක් අය සලකලා තිබුණේ. නමුත් පසුගිය වසර තුලදී අපිට පුළුවන්කම ලැබුණා මේ තැපැල් දෙපාර්තමේන්තුව යම්කිසි ස්ථාවර මට්ටමකට අරගෙන එන්න. දැන් ඒකේ අනාගතයේ ගොඩනැගීම සඳහා වන පදනම සකස් වෙලා තිබෙන බව මට කියන්නට පුළුවන්. වසර ගණනාවක්, වසර 8ක් 10ක් විතර ඒ තැපැල් දෙපාර්තමේන්තුව ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන පහසුකම් ලබා දීලා තිබුණේ නැහැ. තැපැල් කියලා කියන අපිට සම්පතක්. තැපැල් කාර්යාල 650ක්, උපතැපැල් කාර්යාල 3500ක් ඇතුළු අපිට තිබෙනවා රට පුරා විහිදිච්ච තැපැල් ජාලයක්. 20,000ක පමණ අපේ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. අවුරුදු 228ක 30ක ඉතිහාසයක් තිබෙනවා. මේ ආදී සියලු කරුණු ගත්තට පස්සේ ගරු සභාපතිතුමනි, අපිට මහජන සේවාවක් හැටියට ඉතාම ඉහළට ඔසවා තබන්න පුළුවන් ආයතනයක්. මම ඔබතුමාට එක කරුණක් පෙන්වලා දෙන්නම්. දැන් මේ තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් සාමාන්‍යයෙන් ඒ අය මේ තමන්ගේ තැපැල් සහ උපතැපැල් කාර්යාලවල විශ්‍රාම වැටු වැඩිහිර දීමනා, මාසික මහජනධාර දීමනා, රෝගාධාර දීමනා, නිදහස් සැපැල් පාසුකම් ආදී සේවාවන් සැපේම ඇතුලේ අර ගණනය නොවන විශාල සේවාවක් කරනවා. මේ 2025 ජනවාරි දින සැප්තැම්බර් දක්වා කාලය තුළ තැපැල් දෙපාර්තමේන්තුව වෙනුවෙන් ආදායමක් නොලබා නොමිලේ සිදු කරන ලද සේවාවන් පිළිබඳ සාරාංශයක් ගත්තොත් මේ අය විසින් අපේ රටේ 49,41,000ක ප්‍රතිලාභීන්ට මිලියන 18,866ක මහජන ආධාර ලබා දීම සඳහා කටයුතු කළා තිබෙනවා. මේක කිසි ප්‍රශ්නයක් නැතුව, පොලිමක් නැතුව කාර්යක්ෂමව ගම්වල සිදුවන බව මේ වැඩිහිටියන් විශ්‍රාමිකයින් මහජන ආධාර ලබන අය දන්නවා. ඒ නිසා පහුගිය අවුරුද්දේ ඇතුළතදී අපිට ලබා දුන් ප්‍රාග්ධන වියදම් පාවිච්චි කරලා අපිට පුළුවන්කම ලැබුණා තැපෑලේ තිබුණු යම් පහසුකම් ප්‍රමාණයක් දියුණු කරන්න. ඒ යටතේ අපේ රුවන්තිලක ජයකොඩි මන්ත්‍රීතුමා මේ ගැන ගොඩක් සඳහන් කරා. ඒ නිසා මම වැඩි කාලයක් ගන්න නැති වුණාට මම කියන්න කැමති, අපිට මිලියන 600ක් ප්‍රාග්ධන වියදම් වෙන් වුණා නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා. යනු අපි ගලේවෙල, මාතලේ මහවෙල, දොඩංගස්ලන්ද, බලපිටිය, කලවංචි කුඩි, මඩකලපුව, නාගොල්ලාගම, බඳගිරිය, ජයන්තිපුර, යාපනේ කයිතරි, යාපනේ අච්චුවේලි, මුලතිව් කියන තැපැල් කාර්යාල හෝ උපතැපැල් කාර්යාල උතින් ඉදිකිරීම ආරම්භ කරා. මේ බොහෝ තැපැල් කාර්යාල හෝ උපතැපැල් කාර්යාල මේ දෙසැම්බර් මාසෙදී මහජන සේවයට විවෘත වෙනවා. ඒ වගේම හෙට දවසේදී අපි දබුල්ල ප්‍රාදේශීය තැපැල් හුවමාරු සඳහා මුල්ගල් තබනවා මිලියන 129ක් මේකට වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා. නුවරඑළිය සර්කිට් බංගලෝ එකක් හැටියට අපි වැඩි දියුණු කරනවා මිලියන 305ක් වියදම් කරනවා. ඒ වගේම තමයි අපි ලබන වසරේදීත් තවත් අලුත් තැපැල් කාර්යාල සහ උපතැපැල් කාර්යාල කීපයක් ගොඩනගන බලාපොරොත්තු වෙන. මුලතිව් පුදු කුඩිරිප්පු, මන්නාරමේ වන්කලායි, මන්නාරමේ සිලාවතුර, හම්බන්තොට මිරිජ්ජවිල, හම්බන්තොට වීරවිල, ගාල්ල පිටිගල, හිනිඳුම, මාතර දෙවිනුවර, අනුරාධපුරේ කටියාව, පොල්නරුවේ මීගස්වැව කියන අලුත් තැපැල් කාර්යාල ප්‍රමාණිකුත් අපි ඉදිකරන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ වසර තුලදී අපිට තවත් මිලියන 600ක් වියදම් කරලා පවතින තැපැල් සහ උපතැපැල් කාර්යාල 227ක් අලුත් වැඩියා කරන්න පුළුවන්කම ලැබුණා. දැන් ඒ කටයුතු අවසන් වෙමින් පවතින නිසා මේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය සඳහා වෙන් කරන ලද වියදම් 100%ක් මේ වසර තුල අපි අවසන් කරනවා. තැපැල්වල විශාල අඩුපාඩුවක් පැවතුණා එයාගේ රථවාහන සම්බන්ධයෙන්. ඒ නිසා අපි මිලියන 250ක් වියදම් කළා අලුත් ලොරි රථ 10ක් මිලදී ගන්නවා. ඒකෙන් අපේ බෙදා හැරීමේ ජාලය තව ශක්තිමත් කරන්න පුළුවන්. දැන් අපි ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ උදව් ඇතුව යම් කාර්යයක් කරගෙන යනවා. අපේ වාහන බලැණිය පැරණි. ඒ නිසා මේ ලොරි 10 කියලා කියන්නේ අපිට විශාල සම්පතක් බවට පත් වෙනවා. ඒ වගේම තවත් එතනින් එහාට ඒ අපේ ප්‍රාදේශීය කාර්යාලවලින් බෙදා හැරීමේ ජාලය ශක්තිමත් කිරීම සඳහා අපි කැබ් රථ මිලදී ගන්න රුපියල් මිලියන 320ක් වෙන් කළා ප්‍රසම්පාදන කටයුතු කරගෙන යනවා. ඒ වගේම තමයි අපිට මේ තැපැල් සහ උපතැපැල් කාර්යාල සඳහා අලුත් තාක්ෂණ එකතු කරගෙන යන්න උවමනාවක් තිබුණා. ඒ නිසා අපේ තැපැල් සේවකයන් සඳහා අපි ටැබ් පරිගණක 1500ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 180ක් යෙදුවා. ඩෙස්ක්ටොප් පරිගණක 225ක් මිලදී ගැනීම රුපියල් මිලියන 75ක් යෙදුවා. ලැප්ටොප් පරිගණක සඳහා මිලියන 20ක් යෙදුවා. මේ ආදී හැටියට පසුගිය දැන් අපි මේ ගත කරමින් ඉන්න වසර තුලදී මේ මාස කීපය තුලදී මේ මාසෙන් ආරම්භ කරලා රුපියල් මිලියන 285ක ප්‍රාග්ධන වියදමක් මෙවැනි වෙන් කරලා වැය කරමින් ඉන්නවා. ඒ වගේම තැපෑලේ තවත් ප්‍රශ්නයක් පැවතුණා මේ කාර්ය මණ්ඩලයේ හිඟය සහ උසස් වීම නොමැතිකම. ඒ නිසා පසුගිය කාල සීමාව තුලදී අපි විධායක සේවා ගණයේ 3 ශ්‍රේණියේ තැපැල් අධිකාරී කුසලතාවයේ මත 22කුත් සීමිත තරඟ විභාගයෙන් 8කුත් බඳවා ගැනීමට කටයුතු කළා. මේ 12 දෙනෙකුට මේක පත්වීම් ලබා දීලා තිබෙනවා. සහකාර තැපැල් අධිකාරී සහ කළමනාකර සහකාර අධිපන්තිය කියන එකේ 10ක් දැන්ට අපි නිරීක්ෂණ ලබා ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ යොමු කළා තියෙනවා. ඒක අපිට බඳවා ගැනීම කරන්න පුළුවන්. තැපැල් අධිකාරී විමර්ශන කළමනාකරණ සහකාර අධිපන්තිය 60 දෙනෙකුගෙන් 28 දෙනෙකුට පත්වීම් ලබා දීලා තියෙනවා. ඉතිරි 32 දෙනා අපි බඳවා ගැනීම කටයුතු කරනවා. සහකාර තැපැල් අධිකාරී ගිණුම් පරීක්ෂක 41කින් 12 දෙනෙකුට පත්වීම් ලබා දුන්නා. ඉතිරි 29 දෙනා බඳවා ගැනීම කටයුතු කරනවා. ප්‍රධාන කාර්යාලයේ සහකාර තැපැල් අධිකාරී සහ කළමනාකරණ සහකාර අධිපන්තිය 38 දෙනෙකුගෙන් 26 දෙනෙකුට පත්වීම් ලබා දීලා ඉතිරි 12 දෙනා බඳවා ගැනීම කටයුතු කරනවා. ඊට අමතරව තැපැල් සේවා නිලධාරීන් 600ක් අපි ඔක්තෝබර් 25 විවෘත තරඟ විභාගයක් පැවැත්වුවා විභාග දෙපාර්තමේන්තුව වගින්. ඒ වගේම තව 70ක් සීමිත බඳවා ගැනීම සිදු කරනවා. ඒක අපි රාජ්‍ය කොමිසමට යොමු කළා තියෙන ඉක්මන බඳවා ගැනීම කරන්න පුළුවන්කම ලැබෙවි. උපතපැ ස්ථානාධිපති 378 දෙනෙකුගෙන් 367 දෙනෙකුට දැන්ට පත්වීම් ලිපි ලබා දීලා තියෙනවා. ඉතුරු 11 දෙනාට පත්වීම් ලබා දෙන කටයුතු කරනවා. අපි පසුගිය දවසක රියදුරු 40 දෙනාගෙන් දූර්තව බඳවා ගන්න 36 දෙනෙක් ස්ථිර පත්වීම් ලබා දුන්නා. ඉතින් 4 දෙනාට පත්වීම් ලබා දෙන කටයුතු කරනවා. තවත් සීමිත බඳවා ගැනීම හැටිය 20ක් බඳවා ගැනීමට කටයුතු සූදානම් කරමින් ඉතින් 7 දෙනෙක් බඳවාගෙන තිබෙන්නේ. ඒ වගේම අපි තැපැල් සහායකයන් 1000ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාගෙන එයින් 732 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කරා. පසුගිය දවස්වල ඉතිරි 268 දෙනාටත් පත්වීම් ලබා දෙන කටයුතු කරනවා. අතන 2021න් පස්සේ මේ තැපැල් සහායකයන් බඳවාගත් අවස්ථාව තමයි මේක. ඒ වගේම දැන් තවත් ලියාපදිංචි ආදේශකයන් හැටියට 1000ක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් යනවා. එසම මේ ආදී කටයුතු සිදු වෙනකොට තැපැලේ පරිවර්තනයක් සිදු වෙනවා. ඒ පරිවර්තනයත් එක්ක අපිට පුළුවන්කම ලැබෙවි අපේ ආදායම් ඉලක්ක වලට යන්න. මේ වසර තුලදී අපි අතරම මේ සැප්තැම්බර් 30 වෙනකොට අපේ ආදායම් ඉලක්කයේ තිබුණේ රුපියල් මිලියන 9750ක්. ඒකෙන් අපි 9620ක් උපයාගෙන තිබෙනවා. අපේ වියදම් තිබෙනවා රුපියල් මිලියන 14830ක්. ගරු සභාපතිතුමනි, මේක වෙන්නේ අතරම අප්‍රේල් මාසයෙන් වැටුප් වැඩි කිරීමත් එක්ක අපේ වියදම් ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් රුපියල් මිලියන 5000ක පමණ තවමත් අපි පාඩුවක් සහිතව තමයි තැපැල් දෙපාර්තමේන්තුව දුවන්නේ. නමුත් අපිට මේ රතවාහන ලබා දීම, තැපැල් කාර්යාල නවීකරණය, ඒ වගේම නවීන තාක්ෂණ ලබා දීම, කාර්ය මණ්ඩලය බඳවා ගැනීම ඇතුළු මේ සියලු ක්‍රියාවලීන් හමුවේ අපිට මේ පාඩුව ඉතාම ඉක්මනින් නවම කරගෙන තැපැල් දෙපාර්තමේන්තුව ලාභදායී තැනක් බවට පත් කරන්න පුළුවන්කම ලැබේ කියලා මම විශ්වාස කරනවා. එතනදී මේ වෙනි මහන්සි වෙන අපේ තැපැල්පත්තුමා, නියෝජ තැපැල්පතිවරු ඇතුළු සමස්ත මේ තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කරන 20000ක් පමණ අපේ කාර්ය මණ්ඩලය හැම දිනාට මගේ ස්තුතිය ගෞරවය මේ වෙලාවේ පුද කරන්න කැමතියි. ඒ වගේම මම යලි යලිත් මම කියන්නේ තැපැල් පිළිබඳව තියෙන මහජන විශ්වාසය යම් තැනක පළදුනොත් ඒක අපිට හදාගන්න තව දවස් කීපයක්, සති කීපයක්, මාස කීපයක් ගත වෙනවා. අගෝස්තු මාසයේ වුණු වැඩවඩියන් නිසා අපි හොඳට බැලුවාට පස්සේ අපේ කැෂ් ඔන් ඩෙලිවරි එක නැත්නම් මේ ආදී අපේ බෙදා හැරීම් කටයුතු වලට වෙච්ච පාඩුව අපිට රිකවර් කරගන්න මාසයක් දෙකක් ගියා. ඒ නිසා මම යලි යලි ඉල්ලා හිටින්නේ මේ සියලු තැපැල් සේවකයන්ගෙන් අපි රජයක් හැටියට ඔබ වෙනුවෙන් ප්‍රාග්ධන වියදම් පුනරාවර්තන වියදම් වෙන් කරනවා. ඒවත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා තැපැල් ඉක්මන් පරිවර්තනයක් සිදු කළා. එකක් ලෝක ශ්‍රේණිගත කිරීම ඇතුලේ අපි ඉහළට ගමන් කරමින් ඉන්නවා තැපැල් සේවාවේ. අනිත් පැත්තෙන් මහජනතාවගේ විශ්වාස දිනාගත කාර්යක්‍රම සේවක බවට තැපැල් ඉක්මන පරිවර්තනය කරගන්න පුළුවන්කම ලැබීවි. ඊළඟට මම අවධානය යොමු කරනවා ආයර්ද ශේෂ්ත්‍රය පිළිබඳව. මදක විපක්ෂ නායකතුමා ඇතුළු කීප දෙනෙක් කිය කියා හිටියා ආයර්දයට වෙන් කර මුදල් ප්‍රමාණවත් නැහැ කියලා. ඔය අපි මුදල් තව වියදම් කරන සූදානම්, වෙන් කරන සූදානම් පසුගිය වසරේදී අපි රුපියල් මිලියන 2000කට වැඩි ප්‍රාග්ධන වියදමක් එතනට යොමු කළා තිබුණා. ඒ අනුව අපිට තිබුණා ඉස්සෙල්ලාම මේ බොරැල්ලේ ඔබ යන එනකොට දකින්න බොරැල්ලේ ආයර්ද ජාතික රෝහලේ තිබෙනවා අලුත් අටමහල් ගොඩනගිල්ලක් හදලා මේක සෑහෙන කාලයක් වෙනවා හදාලා පටන් අරගෙන සහ හදලා යම් ප්‍රමාණයට අවසන් කරලා හැබැයි ඒක කාර්යක්ෂමතාවයෙන් උපරිම ඵල ප්‍රයෝජනයක් හැටියට භාවිත කරගන්න හැකියාවක් නැහැ මොකද මේක හදන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳලා ප්‍රශ්න ගණනාවක් තිබුණා අඩු ගානේ කොළඹ මහනගර සභාවෙන් ගතියුතු නීතිමය ලියවිලිවත් හරියට ලබාගෙන නැහැ මේකේ මලාප වහන පද්ධතිය ජලය විදුලිය ආදී ප්‍රශ්න ගණනාවක් තියෙනවා මේක ඇත්තටම අපිට කොළඹ නගරයේ කේන්ද්‍රයේ තිබෙන ඉතාම වැදගත් රෝහලක් ජාතික රෝහලක් ආයුධ ශේෂ්ත්‍රයේ එක පැත්තකින් මේක අපේ රෝගීන්ට නිදහස් සෞඛ්‍යයක් ලබා දෙන අතරෙම අනිත් පැත්තෙන් අපිට යම් මුදලක් අය කරලා මේකේ පේයින් වෝට්ස් ප්‍රමාණය භාවිත කරන්න පුළුවන් කියලා එහෙම සකස් කරලා තිබෙන්නේ. හැබැයි මේකේ අවසන් කරගන්න අඩුපාඩු රාශියක් තිබුණා. ඒ නිසා මේ අවුරුද්දේ අපේ රුපියල් මිලියන 300ක් එකට වෙන් කළා. ඒ අනුව කිලෝවොට් 1600ක ජෙනරේටරය, පොම්ප කාමරය, ජෙනරේටර් කාමරය, ජලය සහ ගින්නිවේ මේකක මලාපහන පද්ධතිය මේකට තව වැඩි මුදලක් වෙන් කරේ මිලියන 200ක්. අපි වෙන් කළා දැන් මේකට අදාළ කරන අමාත්‍යංශ කීපයක් තිබෙනවා. එකක් අපේ ප්‍රවාහන අමාත්‍ය මේ අපේ මොකද්ද දුම්රි දෙපාර්තමේන්තුව එහෙම නැත් ඊළඟට ගත්තොත් එහෙම අපේ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්තුමා ආඩීඑ චයර්මන් මේ ආදි කට්ටියත් මදිහත් කරගෙන අපි මේ කටයුතු කරගෙන යනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඇත්තරම ලබන අවුරුද්දේ අප්‍රේල් හෝ උපරිම මැයි වෙනකොට කාර්යමණ්ඩලය බදවාගෙන මේ බොරල් ආයුර්ද ජාතික රෝහලේ මේ අටමහල් ගොඩනැගිල්ල මේ රටේ මහ ජනතාවට උපරිම සේවයක් ලබා දෙන බවට පත් කරන්න. ඊළඟට ආයුර්වේදයේ අපට තිබුණා තවත් අපේ ශික්ෂණ රෝහල් සහ පර්යේෂණ රෝහල් ප්‍රමාණයක අලුත්තරිය කටයුතු කරගන්න. ඒ අපි ගම්පහ යක්කල වික්‍රමාරච්චි ආයුධ ශික්ෂණ රෝහල වෙන රුපියල් මිලියන 50ක්, කයිතඩි සිද්ධ ශික්ෂණ රෝහලට තව මුදලක්, ත්‍රිකුණාමල කෝණේශපෝරී සිද්ධ ශික්ෂණ රෝහල් රුපියල් මිලියන 18ක්, බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්ද පර්යේෂණ රෝහලට මිලියන 50ක්, අම්පාර ආයුර්ද පර්යේෂණ රෝහලට මිලියන 30ක්, අනුරාධපුර ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ගලෙන්බිඳුනුවව කැබිතිගොල්ල සහ රඹෑව කියන මධ්‍යස්ථානවල මිලියන 905ක්, මිහින්තලේ මෛත්‍රීපාල සිරිස් සේනානායක අනුස්මරණ පාරම්පරික පර්යේෂණ රෝහල වැඩිදියුණු කිරීම සඳහා මිලියන 5ක්, යුනානි ආයුර්ද පර්යේෂණ රෝහල මංචන් තෝඩුවායි වලට මිලියන 20ක් ඇතුළු මේ මුදල් අපි වේදන් කළා. ඇත්තරම දැන් මේ වෙනකොට 95%කට වැඩි ප්‍රමාණයක් මේ වැඩ කටයුතු ඒ අලුත් වැඩ කටයුතු අවසන් කළා තිබෙනවා. අපි හඳුනාගෙන තිබෙනවා යක්කල වික්‍රමාචාර්ය ශික්ෂණ රෝහලටත්, කෝණේශ්පුරි වල තිබෙන සිද්ධ ශික්ෂණ රෝහලටත්, ඒ වගේම අපි කතා කරමු නින්දවුරු ආයුර්ද පර්යේෂණ රෝහලටත් අලුත් ගොඩනැගිලි අවශ්‍යයි කියලා. ඒකට අපි ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ අය වලින්. ඊළඟට ගරු සභාපතිතුමනි, ආයුර්වේද පවතින ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ රෝහල් පද්ධතිය පවත්වාගෙන යාමේදී අපිට තියෙන කාර්යමණ්ඩලයේ හිඟය. අපිට පුළුවන්කම ලැබුණ පසුගිය දවසක ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් කියන ආයුර්වේද සිද්ධ යුනානි වෛද්‍ය නිලධාරීන් 303කට පත්වීම ලබා දෙන අපි 304කට අනුමැති ලබාගෙන තිබුණේ. දැන් ඒ අය සේවය ආරම්භ කළා තිබෙනවා. මේ අයගේ දීමනා ප්‍රශ්න මේ අය ඇතුළු ආයුර්වේද වෛද්‍යවරුන්ගේ දීමනා ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරමින් පවතිනවා. මේ සියලු දීමනා පිළිබඳ ඉල්ලීම් අයවැයෙන් පසුව මුදල් අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කරන්නට අපි සැලසුම් කළා තිබෙන්නේ. ඒ වගේම අපිට ආයුර්වේදයේ තිබෙන අනිත් ප්‍රශ්නයක් තමයි මේ ඖෂධ නිෂ්පාදනය ගැන තිබෙන ගැටලුව. පහුගිය කාලයේදී ඖෂධවල මිල ගොඩක් ඉහළන බලපෑ මේ ආනයනික අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම. ඒ නිසාම අපි අපේ අමාත්‍යංශය විසින් ඔසුයන් සංවර්ධනය සඳහා මිලියන 108ක් වෙන් කළා තියෙනවා. යනුව අපට අයිති ඔසුයන් ගිරාඳුරු කෝට්ටේ, පට්ටිපොළ, පල්ලෙකැලේ, කන්නැලිය, පින්නදුව ආදී තැන්වල ඔසුයන් හල්දුමුල්ල ඔසුයන් සංවර්ධනයට අපි මුදල් වෙන් කළ ඒ කටයුතු කරගෙන යනවා. ඔසුදිරිය වගාව ප්‍රවර්ධනය සඳහා ඒකට සාමාන්‍ය ජනතාව සම්බන්ධ කරගෙන ඒ කටයුතුත් අපි කරගෙන යනවා. ඒ වගේම අපිට තිබෙනවා පර්යේෂණ අංශයක්, බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්ද පර්යේෂණ ආයතනය. මෙතන අපි දැන් යම් අලුත් වැඩ කටයුතු ප්‍රමාණයක් කරා. නමුත් ඊළඟ වසරේදී අපේ බලාපොරොත්තුව තිබෙන්නේ විශේෂයෙන් මේක මහර්ගම නගර මැදියේ තිබෙන තැනක් නාගරික උද්‍යානයක් ලෙස එකක් පර්යේෂණ පැත්තටත් සහාය ලබා දෙමින් සහ මේක දේශීය විදේශීය සංචාරකයන් ආකර්ෂණය කරගන්න පුළුවන් නාගරික උද්‍යානයක් බවට සංවර්ධනය කරන්න අපිට බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ සඳහා මුදල් ප්‍රතිපාදනයක් වෙන් කළා තියෙන්නේ. ඒ වගේම මෙතන පර්යේෂණ කටයුතු කරගෙන යාමේදී පර්යේෂණ ලෙදහරින්ගේ අඩුපාඩුවක් පවතිනවා. පුරපොඩ 130ක් පමණ පවතිනවා. ඒ කටයුතු අපි දැන් අගමැති ලේකම්වරයා සඳහා යොමු කළා තිබෙනවා බඳවා ගැනීම කරන්නට. අපිට ඖෂධ නිෂ්පාදනයේදී අපට තිබෙන රජයේ තිබෙන ආයතනය තමයි ආයුර්ද ඖෂධ සංස්ථාව. 2024 වර්ෂයේදී ආයුර්ද ඖෂධ සංස්ථාව නිෂ්පාදනයේ රුපියල් මිලියන 606ක් කරලා තිබුණා. 2025 ඔක්තෝබර් වෙනකොට අපිට පුළුවන්කම ලැබිලා තිබුණා මිලියන 602 දක්වා අපේ නිෂ්පාදන ඉහළ නංවා ගන්නට. යනුව මේ වසර අවසන් වෙනකොට මෙතෙක් ඖෂධ නිෂ්පාදනයෙන් උපයපු වැඩිම නිෂ්පාදනයට යොදපු වැඩිම මුදලක් අපිට උපයා ගන්න පුළුවන්කමක් තිබේ. ඒ වගේම ඖෂධ අලවියෙන් 2024 අරගෙන තිබුණු රුපියල් මිලියන 1350යි මේ ඔක්තෝබර් වෙනකොට අපි 1198ක් මිලියන උපයාගෙන තිබුණා. ඒක අපිට වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා මේ වැඩිම මුදලක් අපිට වාර්තා කරගන්න පුළුවන්කම ලැබේවි. අනිත් පැත්තෙන් මම වචනයක් දෙකක් කියන්න ඕන හෝමියෝපති රෝහල පිළිබඳව වැඩිසර පවතින අපිට දැනට හෝමියෝපති සායන 14ක් පැවැත්වෙනවා. සාමාන්‍යයෙන් අපිට මේවට රෝගීන් 83000ක් පමණ මේ ජනවාරි ඉඳන් ඔක්තෝබර් දක්වා රෝගීන් 83000කට අපි ප්‍රතිකාර කළා තිබුණා. වෛද්‍ය නිලධාරීන් 11ක් ඉන්නවා. තව 3 දෙනෙක්ගේ පුරප්පාඩුවක් තිබෙනවා. ඒක බඳවා ගැනීමට දැන් කටයුතු සූදානම් කරමින් යනවා. හෝමියෝපති රෝහලේ සිටි වෛද්‍යවරු 2 දෙනයි අපි වෛද්‍යවරු 3 දෙනෙක් බඳවාගෙන සඳහා අනුමැතිය ලබා ගත්තා. ඊට අමතරව තවත් හෙදලදාරි MLT ඩිස්පෙන්සර් ෆාමසි සෙන්ටර් කාර්ය මණ්ඩලය ඇතුළු සමස්ත 9 දෙනෙක් ඒ රෝහල් සඳහා බඳවා ගැනීමට දැන් අනුමැතිය ලබාගෙන කටයුතු පටන් අරගෙන තිබෙන නිසා හෝමියෝපති රෝහලෙන් ලබා දෙන සේවාවන් තව විධිමත් කරන්න පුළුවන්කම ලැබේවි. ආයුර්වේද සිද්ධ යුනානි කියන මේ ශාස්ත්‍රය සහ හෝමියෝපති ශාස්ත්‍රය අපේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට ඇතුළත් කිරීම සඳහා දැන් කටයුතු සූදානම් කරමින් යනවා. ඒකට සාකච්ඡාවට ගන්නවා කේ ශාස්ත්‍රයත් එක්ක පැවැත්වුණා. සෞඛ්‍ය ප්‍රතිපත්තිය ලදක්වනකොට ඒ කොටසත් එක්ක අන්තර්ගත වෙනවා. ඒ වගේ අපේ ප්‍රධාන ශාස්ත්‍රයක් තමයි මේ කම්බයින් කෙයා එක සහයෝගීතා සත්කාර ඒකක. ඒ සඳහා දැනට අපි අතරම සමහර රෝහල් තුල උදාහරණයක් ගත්තොත් බණ්ඩාරවැල් මූලික රෝහලේ, පොතුවිල් මූලික රෝහලේ වෙන වෙනම ඒක පවත්වාගෙන යන එකම පරිශ්‍රයක. අපි ඊළඟ බලාපොරොත්තුව තමයි සමහර රෝග සඳහා මේ පර්යේෂණ හැටියට මේ සහයෝගිතා සත්කාර ව්‍යාප්ත කරන එක. ඒක බොරැල්ල ජාතික රෝහලේ දැනටම ස්ථානයක් වෙන් කරගෙන තිබෙනවා. ඒකට අපි කටයුතු ආරම්භ කරන්න අපිට පුළුවන්කම ලැබේවි. ඒ වගේම තමයි මේ ආයුර්ද ශාස්ත්‍රයේත් තාක්ෂණය මුසු කිරීම ඩිජිටල්කරණය ඩිජිටලයිසේෂන් එක සෞඛ්‍ය කළමනාකරණ තොරතුරු පද්ධති හරහා කිරීමට විශේෂයෙන් පළාත් ආයුර්ද රෝහල් කීපයක් කටයුතු කළා තිබෙනවා. ඒක ගොඩක් වැදගත්. මොකද දැන් ආයුර්ද ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශිකයන් පවා පැමිණීමෙන් තිබෙනවා. ඒ නිසා මේ ඩිජිටල්කරණය අපිට ඒකදී වැදගත්කමක් ලැබේවි. ගරු සභාපතිතුමනි, මාධ්‍ය ශාස්ත්‍රය පිළිබඳව අපේ නියෝජ්‍ය අමාත්‍යතුමිය බොහෝ කරුණු කාරණා කිව්වා. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරන ගමන්ම රටේ මාධ්‍ය නිදහස ආරක්ෂා කරන්න. මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා සහ ඔවුන්ගේ වෘත්තීමේ භාවය ඉහළ නැංවීම. ඒ වෙනුවෙන් මෙවර අයවැයේදී අපි එක් පැත්තකින් මාධ්‍යවේදීන් සඳහා අපි ක්‍රියාත්මක කරන ශිෂ්‍යත්ව ක්‍රමය තවදුරටත් වැඩි දියුණු කරන්න මුදල් ප්‍රතිපාදන වෙන් කළා. ඒ වගේම මේ මාධ්‍යවේදීන් සඳහා උපකරණ මිලදී ගැනීමේදී යම් සහන ක්‍රමවේදයක් අනුගමනය කරන්න ජනාධිපතිතුමා අයවැයේදී මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. මේක ඊළඟ පියවරක් මේවත් එක්කම තමයි අපි මේ මාධ්‍යවේදීන් සඳහා චාර්ටර්ඩ් ඉන්ස්ටිටියුටයක් ආරම්භ කරමින් යන්නේ. ඒක ඇත්තට මාධ්‍ය ශාස්ත්‍රයේ ප්‍රවීණයන් එක්ක දැන් එහි මූලික අඩිතාලම සකස් කරලා අවසන් අධ්‍යයනයට පැමිණ තිබෙන්නේ. විපක්ෂ සංවිධායකතුමත් ඇහුවා නව මාධ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව. අමාත්‍යංශ කරමින් ඉන්නේ ඒ සඳහා පහසුකම් සැපයීම. ඒ මාධ්‍ය ප්‍රතිපත්තිය දැන් අපි අවසන් අධ්‍යයනයට පැමිණෙන තිබෙනවා. අපිට ඒ නව මාධ්‍ය ප්‍රතිපත්තිය එළිදක්වන්න පුළුවන්කම ලැබේවි. ඒ වගේ මේ මාධ්‍යවේදීන් ඉපැත්තෙන් යෝජනාවක් තිබෙනවා මේ කෝඩ් ඔෆ් එතික්ස් ආචාර ධර්ම පද්ධතියක් හදන්නට තෝරනායි කියලා. ඒකත් අපි මේ මාධ්‍යවේදීන්ට බාර දීලා තිබෙනවා. අපි පහසුකම් සපයන්නම් ඔබේ පැත්තේ ඒක ආරම්භ කරන්න කියලා. ඒ අතරෙම අපි කලාකරුවන් සහ මාධ්‍යවේදීන් වෙනුවෙන් කොළඹ අවට නිවාස සංකීර්ණයක් ඉදිකරමින් පවතිනවා. ඒකත් මාධ්‍යවේදීන්ට වැදගත් දෙයක් බවට පත්වේවි. මේ සියලු දේවල් අපි බලාපොරොත්තු වෙන්නේ මාධ්‍යවේදීන් ආරක්ෂා කරගැනීමෙන්, ඔවුන්ගේ වෘත්තීය කරුත්වය ආරක්ෂා කරගැනීමෙන් සහ ඔවුන්ගේ වෘත්තීයම භාවය ඉහළ නැංවීම හරහා මේ රටේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරන එක. ඊළඟ කරු සභාපතිතුමනි, මම සෞඛ්‍ය ශාස්ත්‍රයේ පැත්තට ගියොත් දැන් අද උදේ ඉඳලා විපක්ෂ නායකතුමා සහ විපක්ෂ බොහෝ මන්ත්‍රීවරු සාමාන්‍ය ලංචක විතර වෙනකන් මම අහගෙන නිතරම මේගොල්ලෝ කියන පටන් ගත්තේ මේ ඖෂධ හිඟය පිළිබඳව මතක තියාගන්න. මමද සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට මේ අයවැය විවාදයේ පිළිතුරු කතාව කරන්නේ ඉතිහාසයේ වැඩිම ඖෂධ ප්‍රමාණයක මිල අඩු කරපු සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට. කවර දාකවත් ඖෂධ 350ක මිල අඩු කරලා තිබුණ නැහැ. මීට කලින් 2017 ඖෂධ 48ක මිල අඩු කරා. ඊට පස්සේ ඒක තව 12 එකතරා 60 දක්වා වැඩි කරා. දෙසරයක් 300ක් විතර මිල අඩු කළා. ආයෙ තව ගැසට් නිවේදන කීපයකින් ආයෙ මිල වැඩි කරා. අපි ක්‍රමවේදයක් හැදුවා එහෙම විටින් විට තෝරාගෙන ඖෂධ 40ක් 50ක් 60ක් ඖෂධ මිල අඩු කිරීම නොවේ. අපි සූත්‍රයක් ගැසට් කළා. ඒ අනුව ඒ ඖෂධය ලියාපදිංචි කරන්න මෙතෙක් එහෙම ක්‍රමවේදයක් නොතිබුණාට අලුතෙන් ඖෂධය අපේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලියාපදිංචි කරනකොට ඒ ඖෂධයේ මිලට සීමාවක් පැනවෙනවා. ඒ අනුව තමයි 350ක මිල අඩු කරලා තිබෙන්නේ. ඉතින් මේ මං හිතනවා දැන් ඔය පත්තරේක පොඩි කෑල්ලක තිබුණු සමහර දේවල් අගය කරන්න විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පුළුවන්කම ලැබුණාට මේ ජනතාවට ඉතා විශාල සහනයක් වන මේ ඖෂධ මිල 350 මිල අඩු කරපු එක ගැන කිසිවෙක් අගය කරේ නැහැ. ආ ඒකෙන් පෙන්නුම් කරන්නේ මේ මන්ත්‍රීවරුන්ගේ තිබෙන මේ තිබෙන ආකල්පය පිළිබඳව උදාහරණයක් හැටියට කොවැමැක්ස් ලෝ ඉන්ජෙක්ෂන් එක රුපියල් 1492කට තිබුණේ 1125 දක්වා අඩු වෙනවා. කෙෆොටැක්සීම් ඉන්ජෙක්ෂන් එක රුපියල් 560 තිබ්බක රුපියල් 425 දක්වා අඩු වෙනවා. ලොරටඩීන් සිරප් එක රුපියල් 513 තිබ්බක රුපියල් 431 දක්වා අඩු වෙනවා. ටැක්ලිටැක්සල් ඉන්ජෙක්ෂන් එක මේ කැන්සල් භාවිතා කරන එක රුපියල් 42000 තිබ්බක රුපියල් 26332කට අඩු වෙනවා. කාබ්මෙසපීන් ටැබ්ලට් එක එපිලෙප්සි වලට පාවිච්චි කරන රුපියල් 58 තිබ්බක රුපියල් 47ට අඩු වෙනවා. නිමඩිපීන් IV ඉන්ෆියුෂන් එක සාමාන්‍යයෙන් ඔය බ්‍රේන් ඩැමේජ් වලට එහෙම පාවිච්චි කරන රුපියල් 6350 තිබ්බක රුපියල් 4100ට අඩු වෙනවා. මම මේ කීපයක් කිව්වේ මේ ආදී හැටියට ඖෂධ 350ක මිල අඩු වෙනවා. ඒ වගේම තව මාස කීපයක් ගත ගොඩක් කාල ගත වෙන්නේ තව ඖෂධ 200ක 250ක මිල අඩු වෙනවා. යන්න ඉස්සරහට මේ සියලුම ඖෂධ විලම අඩු කරන්න අපි ක්‍රමවේදයක් සකස් කළා තිබෙනවා. ඒ නිසා අපේ රජ්‍යයක් හැටියට අවුරුද්දක් ගත වෙනකොට හරියටම අපි වැඩ බාරගෙන දැන් අවුරුද්දක් ගත වෙනකොට ඉතිහාසයේ වැඩිම ඖෂධ ප්‍රමාණයක මිල අඩු කරපු ආණ්ඩුව හැටියට අපිට මේ රටේ ජනතාවට මේ සේවාව ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම ඖෂධ හිඟය ගැන කතා කරා. ඖෂධ හිඟය ගැන කතා කරමින් විපක්ෂ නායකතුමා ඒක තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කරා ලේඛනයක්. මම ඒ ලේඛනය ගෙනගෙන බැලුවා මේති. ඒ ලේඛනය ගෙනගෙන බැලුවාම ගරු සභාපතිතුමනි මේ ලේඛනයේ කිසිම වගකීමක් නැහැ. මේකේ තියෙන out of stock medicine at MSD කියලා. මේක කිසිම වගකීමක් නැහැ. මේක නිකන් මේ ටයිප් කරපු ලේඛනයක්. තව එකක් තියෙනවා naturally out of stock medicine. මේ කිසිම වගකීමක් නැහැ. කවද්ද මේක? කොහෙන්ද නිකුත් කරේ? කොහෙන්ද ඩවුන්ලෝඩ් කරගත්තේ? මොකක්වත් නැහැ. ඔහේ ලේඛනය ඉදිරිපත් කළා තියෙනවා. ඊට පස්සේ මම අපේ නිලධාරීන්ට කියලා මේ ලේඛනය පිළිබඳ පරීක්ෂා කරලා බැලුවා. මේකේ තියෙනවා මම කීපයක් කියන්න. මේ 11 වෙනි සඳහන් කළ තියෙන එක. බෙන්සයිල් බෙන්සෝවේට් ඇප්ලිකේෂන්. මේක මාසෙකට ඕන කරන්නේ 2083යි. අපි ළඟ ස්ටොක් එක තියෙනවා 22155ක්. ඉතින් කොහොමද මේක හිඟ වෙන්නේ? මේ 26 වෙනිදාට මේක තියෙන තැන. කෝලි කැල්සිෆෙරෝල් ටැබ්ලට් කැප්සියුල් 5000IU. මාසෙකට අවශ්‍ය කරන්නේ 33333යි. අපි ළඟ MSD එකේ විතරක් තිබෙනවා 77800ක්. ජාතික මට්ටමේ තිබෙනවා 178190ක්. ඉතින් කොහොමද මේක හිඟ වෙන්නේ? මේ මම තව එකක් කියන්නම්. ලිඩෝකේන් ටොපිකල් ඒරෝසල් එක 10% 90ට තිබ්බ එක. මන්ත්‍රී රිකුවයමන්ට් එක 450යි. අපි ළඟ තියෙනවා 6612ක්. ටැමොක්සිෆෙන් ටැබ්ලට් 20 mg 145 වෙනියට මේ ඒ ලේඛනේ තිබ්බ එක. අවශ්‍යතාවය මාසෙකට 150000යි. අපි ළඟ තියෙනවා 627024ක්. ඉතින් මම අහන්නේ මේ කොහෙන් ගෙනාපු ලේඛනයක්ද? ඊළඟට සාමාන්‍යයෙන් මේ සෞඛ්‍ය සේවා නිරත වෙන අය දන්නවා සමහර ටැබ්ලට්ස් තිබෙන උදාහරණයක් ගත්තොත් දැන් මෙතන ඇවිල්ලා කියනවා ඩෙක්සමෙතසෝන් ටැබ්ලට් හිඟයක් තිබෙනවායි කියලා. හැබැයි ඩෙක්සමෙතසෝන් 0.5 mg මාසික අවශ්‍යතාවයේ මිලියන 9ක් වෙනකොට අපි ළඟ තිබෙනවා මිලියන 62ක් 0.5 mg. ඉතින් අපිට 4 mg යන්න ලොකු වියදමක් ගත වෙනවා. ඒක සාමාන්‍යයෙන් ගත්තොත් එහේ මේ වෛද්‍ය ශාස්ත්‍රීය නිරත වෙන අය දන්නවා. සම මේක කලමනාකරණය කරගෙන යනවා. ඒ නිසා මේ කොහේවත් සෝ අන්නාරි ඒක තමයි මට කියන්න ඕනම තිබුණේ. දැන් කිව්වා නිකන් මෙතන ඇවිල්ලා මූලාශ්‍රය සජිත් ප්‍රේමදාස. ඒ නිසා මම මේ කීපයක් මම ඔක්කොම කියන්න යන්නේ නැහැ. කීපයෙන් ඔප්පු කරේ මූලාශ්‍රය සජිත් ප්‍රේමදාස කියන්නේ පට්ටපල් බොරු කෙබර. ඒක අර ඒගරාර කලින් අර නුවර පෙරහැර තියන්න වෙන්නේ නෑ අපි ආවොත් නේද කඩ පවර ගන්නවා අපි ආවොත් පෞද්ගලංශයට දුවන්න වෙනවා අපි ආවොත් IMF එකට දුවන්න වෙනවා අපි ආවොත් කියපු පට්ටපල් කෙබරවල ඊළඟ දිගුව තමයි මේ කරලා තියෙන්නේ ඒක හොඳයි මූලාශ්‍රයදී බාරගත් එක සජීව ප්‍රේමදාස මූලාශ්‍රයක් වෙනවා නම් යම් තැනක එය යලි යලිත් බොරුවක් බව ඔප්පු කරලා තියෙනවා ඉතින් මේ ඖෂධ හිඟය දැන් මම හැමදාම කියනවා අල ලුණු හිඟයක් ආවොත් හාල් හිඟයක් ආවොත් අපිට තිබෙන්නේ නේද එක්ක පර්මිට් එක ඉෂුව කරන්න ඉන්දියාවෙන් ගෙන්නන්න පුළුවන් සති දෙකයි සති හතරයි නේද නැත්තම් මාසෙකම ආරයි හැබැයි මෙහෙම ඖෂධ ගෙන්නන්න බෑ මේක 2024 අවුරුද්දේ ටෙන්ඩර් ප්ලේස් නොකිරීමේ ගැටලුව ඒ ගැටලුව අපි මුහුණ දෙමින් යනවා දැන් ඒක අපි ක්‍රමානුකූලව නිවැරදි කරගෙනමින් යනවා උදාහරණයක් හැටියට මම කියන්නම් අපේ දැන් ප්‍රයෝරිටි ලිස්ට් එකේ තියෙන ඖෂධ 868යි ඒකේ SPC එක සාමාන්‍යයෙන් 464ක් ප්‍රසම්පාදනය කරනවා දැන් 2024 ඔක්තෝබර් 30 2024 දෙසැම්බර් 31 වෙනකොට SPC එක ඒ කාලේ ඉන්ඩෙන්ට් ඉෂුව කරලා තිබුණේ 114කට මුදල් රුපියල් බිලියන 4යි මේ අවුරුද්දේ නොවැම්බර් 21 වෙනකොට අපි ටෙන්ඩර් කෝල් කළා 450ක් 2024 නොවැම්බර් මාසෙ වෙනකොට ඒ අවුරුද්දේ ටෙන්ඩර් කෝල් කළා තිබුණේ 328යි අපි ටෙන්ඩර් කෝල් කළා තියෙනවා 450ක් 2024 නොවැම්බර් වෙනකොට අවෝඩ් කළා තිබුණේ 176යි අපි අවෝඩ් කළා තියෙනවා 298ක් 2024 දෙසැම්බර් 31 වෙනකොටත් ඉන්ඩෙන්ට් ඉෂුව කළා තිබුණේ 114 රුපියල් බිලියන 4ක අපි ඉන්ඩෙන්ට් ඉෂුව කළා තියෙනවා 215ක රුපියල් බිලියන 21.7ක ඉතින් පේනවා ඇති ගිය අවුරුද්දේ මේ ක්‍රියාව හරියට නොකිරීමේ ප්‍රතිඵලය තමයි තැන් තැන්වල තිබෙන මේ ඖෂධ හිඟය ඒක අපි ඖෂධ හිඟයක් නෑ කියලා කියන්නේ නමුත් මේ තත්ත්වය ක්‍රමානුකූලව අපි සමහන් කරගෙන යනවා ඇත්තරම ගිය අවුරුද්දේම 2024 වසරේම ඖෂධ මිලදී ගැනීම සඳහා SPC එක වියදම් කළ තිබෙනේ රුපියල් බිලියන 48යි මේ වෙනකොට අපි SPC එකට වෙන් කළ තිනවා රුපියල් බිලියන 110ක් 110ක් ඒක අපිට හිතා ගන්න පුළුවන් ඒ නිසා මේ ඖෂධ සම්බන්ධ ප්‍රශ්නේ කොතරම් දුරකට අපි නිරාකරණය කරගෙන යනවද කියලා ඉතින් වෙන එකක් ඕනේ නැහැ මං කියන විපක්ෂ නායකතුමාට මං ආරාධනා කරනවා ඔබ හෝ ඔබගේ මන්ත්‍රීවරු මේ ඈත තියෙන රෝහල් වලට මම කියන්නේ හෝමගමට අවිසාවේල නෙමෙයි සාමාන්‍යයෙන් මේ ඖෂධ ක්‍රියාවලිය සමාට වෙන්න පුළුවන් ඩිස්ට්‍රිබියුෂන් එකේ ප්‍රශ්න වෙන්න පුළුවන් ස්ටෝරේජ් එකේ ප්‍රශ්න වෙන්න පුළුවන් ගිහිලා බලන ඈත රෝහල් වල අපේ වෛද්‍ය සැපේ මංශේ නිලධාරීන් පහුගිය දවස්වල මේ රටේ දිස්ත්‍රික්ක කීපයක ත්‍රිකුණාමලයේ අම්පාර මඩකලපුව මන්රාගල වගේ දිස්ත්‍රික්ක වල ඈත රෝහල් වලට ගිහිල්ලා මේ ඖෂධ හිඟය සම්බන්ධයෙන් හොයා බැලුවා මඩකලපුව දිස්ත්‍රික්කයේ ආර්යම්පති ප්‍රාදේශීය රෝහලේ අවශ්‍ය ඖෂධ 105 103ක් තිබුණා. ඒ කියන්නේ 98ක් ඖෂධ තිබුණා. චෙන්කලඩි ප්‍රාදේශීය රෝහලේ අවශ්‍ය ඖෂධ 106න් 97ක් තිබුණා. ඒ කියන්නේ 91ක් තිබුණා. එරවුර් මූලික රෝහලේ අවශ්‍ය ඖෂධ 115 109ක් තිබුණා. 94.7ක් තිබුණා. මොන්රාගල බඩල්ගුමර ප්‍රාදේශීය රෝහලේ ඖෂධ 106න් 101ක් තිබුණා. 95ක් තිබුණා. තනමල්ල ප්‍රාදේශීය රෝහලේ ඖෂධ 204න් 184ක් තිබුණා. 90ක් තිබුණා. ත්‍රිකුණාමලයේ මූලික රෝහල් නින්දවුර් 410ක් අවශ්‍ය තැන 395ක් තිබුණා 96ක් තිබුණා ප්‍රාදේශීය රෝහල් සයින්දමර්තු අවශ්‍ය ඖෂධ 180න් 185ක් තිබුණා 98ක් තිබුණා අම්පාර ප්‍රාදේශීය රෝහල් පදියතලාව ඖෂධ 150න් 139ක් තිබුණා ප්‍රාදේශීය රෝහල් පානම 196න් 177ක් තිබුණා ඒ කියන්නේ 90ක් 92ක් තිබිලා තියෙනවා මම කියන්නේ මේ අයත් ප්‍රාදේශීය රෝහල් වල මේ ඒ ප්‍රාදේශීය රෝහල් වැඩ කරන අය දන්නවා දැන් මේ වෙනදට වඩා ඖෂධ ලැබෙමින් පවතිනවා කියලා. ඒ නිසා අපිට පොඩි කාලයක් ලබා දෙන්න. ඔය දැඟල වල වැඩක් නැහැ. මේ ඖෂධ සම්බන්ධ ප්‍රශ්නය අපි निराකරණය කරනවා. ඒක කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙළ ස්ථාවර වැඩපිළිවෙළ අපි හදලා තියෙන්නේ ගරු සභාපතිතුමනි. සර් මේක එහෙම කරන්න ඕන වැඩක්. මේක මේ එක රැයින් අවදිනවා වගේ නිින්දෙන්න ගිට වගේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේකට ක්‍රමවේදයක් අවශ්‍යයි. අන්න එතනදී අපේ විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියමන අධිකාරිය SPC එක SPMC එක වයිස් හැපේ මේක අංශය ඇතුළු මේ ඒකක හතර කරන කාර්යභාරය පිළිබඳව විශේෂ යෙගේ කරන්න ඕන. දැන් මම අහගෙන විපක්ෂ මන්ත්‍රීවරේ අපේ ජාතික ඖෂධ නියමන අධිකාරිය සභාපතිවරයා සම්බන්ධයෙන් ඉතාම සාහසික විවේචනයක් එල්ල කරා. එතුමා මේ රටේ පිළිගත් කීර්තිමත් කායික විශේෂඥ රෝග වෛද්‍යවරයෙක්. එතුමාට මේක මේ මේ මේක අමතර බරක්. නමුත් අද මේ රටේ ඖෂධ 350ක මිල අඩු කිරීමට ප්‍රධාන වශයෙන් කරගහලා ඒ වෙනු හුරදිලා කටයුතු කරේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේකුරු මහතාතුළු කණ්ඩායම. ඒ අය තමයි මේකට මූලික වුණේ. අධිකරණයට ගිහිල්ලා මේ ගැසට් නිවේදනය ගහලා අධිකරණයට ගිහිල්ලා මේවට පෙනේද නීතිපති කීසටක් හම්බුණාද? කීසටක් සාකච්ඡා කරාද? මේ ආදි ක්‍රියාවලියක් මේක කලින් ආණ්ඩුවේ කරගන්න බැරි වුණා. කලින් ඇමතුරු කරගන්න බැරි වුණා. මේක අද සාර්ථක කරගෙන තියෙනවා. එතකොට ඒ ඖෂධ මිල තව අඩු කරනවා. අද මම කියන්නම් තව උදාහරණයක් දෙකක් මේ මේ මේගොල්ලෝ මේ කියන කතාව නිසා. ගරු සභාපතිතුමනි, දැන් අපි NMR එකේ 2024 දෙසැම්බර් 31 වෙනකොට අපිට තිබුණා new registration file 1424ක්. අද වෙනකොට අපි ඒක බිංදුව දක්වා අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ අලුත් new registration file මොකක්වත් ආයි backlog එකක් නැහැ. WH එක පිළිගන්න නිර්ණායකට අපි කටයුතු කරනවා. re-registration file 650ක් තිබුණා. අද වෙනකොට කිසිවක්
නැහැ. ගරු ඇමතුමා තා විනාඩි 5ක් ඔබතුමාට.
මම කාලේ දික් කරගන්නම් ගරු සභාපතිතුමනි. renewal වලට දෙසැම්බර් 31 වෙනකොට 657ක් තිබුණා 2024. අද වෙනකොට එකක්වත් නැහැ. ඒ කියන්නේ මේ අය තමන්ගේ කාර්ය මණ්ඩලයේ මෙහෙවලා දැඩි මහන්සි කටයුතු කළා මේ ප්‍රතිඵල අත්පත් කරගෙන තියෙනවා. අපිට තාම devices වල තව මේ file කීපයක් ඉතුරුලා තියෙනවා. devices වල new registration වල 731ක් තිබුණා 2024 දෙසැම්බර් 31 වෙනකොට. අද ඒක 280ක අඩු කරගෙන තියෙනවා. re-registration වල 146ක් file තිබුණා. අද ඒක 0 කරගෙන තියෙනවා. renewal එකේ 355ක් තිබුණා. ඒක 105ට අඩු කරගෙන තියෙනවා. මේ ආදී හැටියට ගත්තා මේවා නිකන් වෙන්නේ නැහැ. කාර්ය මණ්ඩලය බඳවාගෙන ලොකු මහන්සියක් වෙලා රාජකාරී වේලාවෙන් අමතර කටයුතු කරලා තමයි මේ කටයුතු සිදු කරලා තිබෙන්නේ. ඒත් විශේෂයෙන්ම අපේ කලින් හිටපු CEO එතුමා ඇත්තටම ලොකු සේවයක් කරා. නමුත් මම දන්නවා සමහර ඖෂධ සමාගම් සහ ඒවට උඩගෙඩි දීපු දේශපාලඥයෝ AI විසින් කරපු සමාජ මාධ්‍ය මෙහෙයුමේ ප්‍රතිඵලයක් හැටියට එතුමාට සිද්ධ වුණා ඒ තනතුර දාලා යන්නට විශේෂඥ වෛද්‍ය සවින් සේමගේ. එතනින් පස්සේ ඒ CEO හට වැඩ කරන විශේෂඥ වෛද්‍ය කුමුදු බණ්ඩාර මේ කණ්ඩායම විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මේ සියලු දෙනා එකතු වෙලා තමයි අද මේ රටේ ජනතාවට මේ සාධාරණ මිලකට ඖෂධ ලබා දීම සඳහා කටයුතු කරන්නේ. මම කියන්නේ මුළු පාර්ලිමේන්තුව මෙයාට ගෞරව කරන්න ඕන. ඒ අපේ ගෞරවය යහයට පිරිනමනවා. ඊළඟට ගරු සභාපතිතුමනි, මම කැමති මීට අමතර කාරණයකට යන්නට. දැන් අපේ රටේ තිබෙන ප්‍රධානතම ප්‍රශ්නයක් තමයි මේ මන්ත්‍රීවරු කීප දෙනෙකුත් මතු කරා හදවත් සැත්කම් සඳහා තිබෙන පෝලිම්. ඇත්ත අපේ රටේ වැඩිම රෝගී මරණ වලින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වෙන්නේ බෝනෝ රෝග වලින්. සාමාන්‍ය 80ක් 83ක් විතර මරණ වලින් බෝනෝ රෝග නිසා තමයි වාර්තා වෙන්නේ. 30-34ක්ම කාඩියෝවැස්කියුලර් ඩිසීසස්, හෘද වස්තු සහ රුධිර වාහිනී ආශ්‍රිත රෝග වලින් තමයි මේ මරණ සිද්ධ වෙන්නේ. අපේ රටේ කාන්තාවන්ගෙන් වැඩිම ප්‍රමාණයක් මෙයන්නේ ස්ට්‍රෝක් වලින්, පිරිමි වැඩි ප්‍රමාණයක් මේ යන්නේ හાર્ට් ඇටැක් වලින්. එහෙමනම් අපි මේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරන්න ඕන. අපි බැලුවොත් ඇත්ත ජාතික රෝහලේ සාමාන්‍යයෙන් බයිපාස් සත්කමක් සිදු කරගන්න මේ වෙනකොට 9600ක පමණ වේටින් ලිස්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ සමහර කෙනෙකුට අවුරුදු 5ක් විතර පොලිමේන සිද්ධ වෙනවා. එන්ජියෝග්‍රාම්යක් නැත්නම් ස්ටෙන්ටින් එකක් කරගන්නට දැනට 5000ක පමණ පොලිමක් ඉන්නවා. මාස 7ක් 11ක් අතර ප්‍රමාණයක් ගත කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපිට දැනට අපේ කොළඹ ජාතික රෝහලේ අවුරුද්දකට බයිපාස් සැත්කම් 700ක් 900ක් විතර කරන්නට පුළුවන්. එන්ජියෝග්‍රෑම් 50ක් 60ක් විතර දවසකට කරන්න පුළුවන් කමක් තියෙනවා. මේක ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපි මොකද කරන්නේ? අපි ආණ්ඩුව විසින් මේ සම්බන්ධයෙන් ඉතාම කඩිනම් ක්‍රියාමාර්ග කීපයක් අනුගමනය කරනවා. මේව රයවැයෙන්කට අවශ්‍ය කරන ප්‍රතිපාදන වෙන් කළා තියෙනවා. අපි ළඟකදී මඩකල් විශ්වවිද්‍යාල රෝහලේ මේ හෘද කාඩියෝ යුනිට් එකක් විවෘත කළා. ඒ වගේම අම්පාර දිස්ත්‍රික් මහරෝහල සඳහා තට්ටු තුනක ගොඩනැගිල්ලක් මේ හෘද කාඩියොලොජි යුනිට් එක සඳහා ඉදි කරනවා. 2027 දෙසැම්බර් මාසයකට අවසන් වෙනවා. මේ සඳහා අපි රුපියල් මිලියන 720ක් වෙන් කරලා තියෙනවා. 2025 මිලියන 200ක් ඇතුළුව. රත්නපුර ශික්ෂණ රෝහලේ හෘද රෝගී ඒකකයක් ඉදිකිරීම සඳහා 2025 රුපියල් මිලියන 400ක් ඇතුළුව රුපියල් මිලියන 3243ක් අපි වෙන් කරනවා. ඉදිරි අවුරුදු 3ට 2027 අවසාන මේක අවසන් කරන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම LRH එකේ හાર્ට් සෙන්ටර් එකට 2026 අපි රුපියල් මිලියන 1600ක් වෙන් කරනවා සමස්තයක් හැටියට මිලියන 1800ක් වෙන් කළා 2027 වර්ෂයේදී මේක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා මුල් ඒරියාව නැෂනල් ස්ට්‍රෝක් සෙන්ටර් එක 2027 අපි අවසන් කරනවා 2026 වරු රුපියල් මිලියන 300ක් වෙන් කළා තියෙනවා සමස්ත මුදල රුපියල් මිලියන 1328ක් වේදන් කරනවා මේ වෙනුවෙන් ඒ වගේම පොළොන්නරුව අපි ස්ට්‍රෝක් යුනිට් එකක් හදනවා 2028 අවසන් කරනවා 2026 මිලියන 100ක් ඇතුළුව මිලියන 1200ක් මේ වෙනුවෙන් වෙන් කරනවා ඊට වඩා ජනපතුමා මේක අයවැය යෝජනාවක් හැටියට කිව්වා අපි බලාපොරොත්තු වෙනවා කොළඹ ජාතික රෝහල ආශ්‍රිතව ලංකාවේ පළමු හાર્ට් සෙන්ටර් එක හදන්නට හෘද ඒකකේ හදන්න බලාපොරොත්තු වෙනවා ඒ සඳහා අපිට රුපියල් මිලියන 12000ක් වැය වෙතයි කියලා බලාපොරොත්තු වෙනවා ඒකේ මූලික කටයුතු වලට ලබන වසරේ රුපියල් මිලියන 200ක් වෙන් කරනවා මේක 2028 වෙනකොට අවසන් කරනවා තට්ටු 16ක මේ හෘද සත්කම් සඳහා හෘද රෝගීන් සඳහා වෙන් වෙච්ච සුවිශේෂී රෝහලක් කොළඹ ජාතික රෝහල ආශ්‍රිතව අපි ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා ඒ කටයුතු ලබන අවුරුද්දේ පටන් ගන්නවා ඒ වගේම බදුල්ල චික්ෂන් රෝහලේ අපි තට්ටු 10ක ගොඩනැගිල්ලක් ඉදිරි කරනවා එයින් තට්ටු 3ක් අපි කාඩියෝ ජෝල්ට වෙන් කරනවා ඒක රුපියල් මිලියන 2000 රුපියල් මිලියන 1000ක් වෙන් කරනවා ලබන අවුරුද්දට රුපියල් මිලියන 6998කින් ඒ කටයුතු 2028 දෙසැම්බර් මාසෙ වෙනකොට ඉවර කරන්න බලාපොරොත්තුවක් තියෙනවා ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි දැන් තිබෙනවා ප්‍රශ්නයක් මේ බයිපාස් සත්කම් සිදු කර ගැනීම සඳහා අවශ්‍ය කරන කැත් ලැබ් මැෂින් වල දැනට මේ ඔක්කොම කරලා මේ රටේ අපේ රෝහල් පද්ධතිය තිබෙන්නේ මෙවැනි මැෂින් 15යි එයින් දැනට ගත්තොත් තුනක් පමණ වැඩ නැහැ ඇත්ත මැෂින් 15යි එකකට සාමාන්‍ය මිලියන 200ක් පමණ වීදම් වෙනවා අපි 2026 වසරේදී ජාතික රෝහල සඳහා කැත් ලැබ් අලුතෙන් මැෂින් තුනක් ගාල්ල ජාතික රෝහල සඳහා අලුත් මැෂින් එකක් ඒ වගේම තව එකක් මේ 27 වෙනිදා අපිට ආධාරයක් හැටියට ලැබෙනවා ඒ අනුව ගාල්ලට අලුත් මැෂින් දෙකක් අපි මේ ලබා දෙන කටයුතු කරනවා නුවර ජාතික රෝහලට තව එක මැෂින් එකක් මඩකල්ප ශික්ෂණ රෝහලට තව එක මැෂින් එකක් රත්නපුර ශික්ෂණ රෝහලට එක මැෂින් එකක් බදුල් ශික්ෂණ රෝහලට එක මැෂින් එකක් යාපනය ශික්ෂණ රෝහලට එක මැෂින් එකක් ඇතුළු අසහා කළුබෝල රෝහලට එක මැෂින් එකක් ඇතුළු අලුත් කැත් ලැබ් මැෂින් 11ක් 2026 වසර අවසන් වෙන්නට කලින් අපේ රෝහල් පද්ධතිය ලැබෙනවා. ගරු සභාපතිතුමනි දැන්ට තිබෙන්නේ 15යි. මේක තව 11කින් වැඩි වෙනවා කියලා කියන්නේ මේ රෝගීන්ට විශාල පහසුවක් සහ මේ වේටින් පීරියඩ් එක අඩු කරගෙන අපිට මේ අයගේ ජීවිත රැක ගන්නට මැදිහත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. අන්න ඒවා තමයි දැන් අපෙන් අහනවානේ කුවර ඉතුරු මුදල් මොකටද කරන්න කියලා. ආදායම් වැඩි කරගෙන වියදම් සීමා කරගෙන නැතරේ අපි අර වැඩි කරගත් ආදායම් වියදම් කරන්නේ මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න. ඒ වගේම ඇන්ජියෝග්‍රාෆි මැෂින්ස් සාමාන්‍ය මිලියන 200ක් විතර වියදම් වෙනවා. දැන්ට අපිට මැෂින් 8ක් තියෙනවා. එකක් විතර වැඩ කරන්නේ නැති වෙලා තිබෙනවා කළුබෝ රෝහලේ. අපි මේ වසරේදී කොළඹ ජාතික රෝහලට එකක්, අනුරාධපුර ශික්ෂණ රෝහලට එකක්, කොළඹ උතුරු කොළඹ ශික්ෂණ රෝහල කියන රාගමට එකක් ගාල්ල ජාතික රෝහලට එකක් සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලට එකක් ඇතුළුව 2026 වසරේදී තවත් එන්ජියෝග්‍රාම් මැෂින් පහක් ලබා දෙන්නට කටයුතු කරනවා. එතකොට අපිට දැන් තියෙන 8ට අමතරව තව පහක් එකතු වෙනවා. සම මේ කටයුතු සිදු කරමින් යන්නේ ගරු සභාපතිතුමනි අපිට අවශ්‍යයි මේ රටේ මේ බෝනෝ රෝග විශේෂයෙන් හෘද රෝග සම්බන්ධයෙන් සිදුවන මරණ ප්‍රමාණය අඩු කරගෙන මේ ජනතාවට තව ජීවිතයක් වසර කීපයක් ජීවත් වෙන්න මේ පවුල් වලට තමන්ගේ සමීපතමේ ඉතුරු කරන්නට අවශ්‍යතාවය අපිට තිබෙනවා.
Order please parliament to yali fesse. අද දින සභාවේ කටයුතු අවසන් වන තෙක් කාලය දීර්ඝ කර ගැනීමට සභාව එකඟද?
අයයි.
කලිකාර සභාවස්ත.
මොකක්ද කතාව කරන්නේ
ඇමතුම කතා කර
සභාවත්තුමනි ඊළඟට මේ බෝනෝ රෝග ශේත්‍රයේ ඊළඟට අපේ ජනතාවගේ ජීවිත අහිමිවෙන ප්‍රධාන දේ තමයි පිළිකා. දවසර අලුත් පිළිකා රෝගීන් 100ක් පමණ වාර්තා වෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට අපිට අලුත් පිළිකා රෝගීන් 33000ක් පමණ වාර්තා වෙනවා. ජනගහනෙන් ලක්ෂයකට 107ක් පමණ මේ පිළිකා රෝගීන් හැටියට හඳුනාගෙන තියෙනවා. අපේ කාන්තාවන් අතර වැඩිම ප්‍රමාණයක් තිබෙන්නේ මේ පියවරු පිළිකා සහ ගැබ්ගල පිළිකා. ඊට පස්සේ පිරිමින් අතර තිබෙන්නේ මේ මුඛ පිළිකා. ඒ වගේම ළමයින් අතර පිළිකා සාමාන්‍යයෙන් අවුරුද්දකට 800ක් පමණ අලුත් රෝගීන් වාර්තා වෙනවා. මේක තිබෙන ඛේදවාචකය තමයි අපි බොහෝ පිළිකා හඳුනාගන්නේ ඒ පිළිකාවේ තුන්වෙනි අදියරේ හෝ ඊට වඩා ඉහළ අදියරකදී. සාමාන්‍යයෙන් මුඛ පිළිකා වලින් 63ක්, ගැබ්ගල පිළිකා වලින් 45ක්, පියවරු පිළිකා වලින් 37ක් හඳුනාගන්නේ ඒ ස්ටේජ් එක පවු කරාට පස්සේ. එමුනම් අපි මේ පිළිකා රෝග හඳුනා ගැනීම ප්‍රතිකාර කිරීම සඳහා පහසුකම් වැඩි දියුණු කළ යුතුයි. ඒ සඳහා රජය අපි රත්නපුර ශික්ෂණ රෝහලට ඔන්කොලොජි යුනිට් එකක් ලබා දෙනවා තට්ටු 3ක. එකට රුපියල් ලබන අවුරුදු රුපියල් මිලියන 300ක් ඇතුළුව රුපියල් මිලියන 3543ක් අපි වෙන් කළා තිබෙනවා 2028 වසරේ වැඩ කටයුතු අවසන් කරන්නට. නුවර ජාතික රෝහලට ලබන අවුරුදු රුපියල් මිලියන 400ක් ඇතුළුව රුපියල් මිලියන 3846ක් අපි වෙන් කරනවා 2027 දෙසැම්බර් වැඩ කටයුතු අවසන් කරන්න බලාගෙන. ඒ වගේම යාපනයේ තෙලිප්පලේ පිළිකා රෝහලට ලබන අවුරුදු රුපියල් මිලියන 100ක් වෙන් කරනවා. ඒක තව මිලියන 474ක වියදමින් අපි වැඩ කටයුතු අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. පිළිකා රෝගින් වෙනුවේ ඒ වගේ මේකේ තියෙනවා අපිට මේ පිළිකා රෝගවල ප්‍රතිකාර කිරීමේදී අවශ්‍ය කරන උසස් තාක්ෂණ යන්ත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවය. දැනට අපිට තිබෙන ලීන ඇක්සලරේටර් මැෂින්ස් 8ක් තියෙනවා. 2026 වසර අවසන් වෙන විට මේකට තවත් මෙන්න මේ මැෂින් ටික අපි එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මහර්ගම අපේක්ෂා රෝහලට 6ක්, ඒ කියන්නේ මේ අපි මැෂින් 8ක් එකතු කරනවා මේ අවුරුද්දේ 2026 වෙනකොට. ඒ අනුව අපිට දැන් තිබෙන මැෂින් 8ත් එක්ක 16ක් දක්වා යන්න පුළුවන් කමක් තියෙනවා. මහරක අපේක්ෂා රෝහලේ එතකොට ලීන ඇක්සලරේටර්ස් 6ක් එනවා, නුවරට එනවා 2ක්, ගාල්ලට එනවා 2ක්, බදුල්ල 1ක්, හම්බන්තොට 1ක්, රත්නපුර 1ක්, කුරුණෑගල 1ක්, අනුරාධපුර 1ක්, යාපන 1ක් සහිතව මෙන්න මේ ලීන ඇක්සලරේටර්ස් ටික අපිට පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම දැන්ට අපිට තියෙන කොබෝල්ට් 60 තෙරපි මැෂින්ස් ටික දැන් ඒක ටික අපි ක්‍රමානුකූලව ඉවත් කරගෙන යන්නේ. දැන් මැෂින් 9ක් තියෙනවා. දැන්ට අපිට බ්‍රැකිතර මැෂින් 2ක් තියෙනවා. ඒවා තවත් කීපකින් වැඩි කරන්න කටයුතු කරමින් යනවා. තව අපිට සමහරට 4ක් 5කින් වැඩි කරගන්න පුළුවන්කම ලැබෙයි ඊළඟ අවුරුද්දේදී. මැමෝග්‍රැෆි දැන්ට අපිට 18ක් තියෙනවා. 2026 අවුරුද්දේදී තවත් 5කින් මේක වැඩි වෙනවා. මෙයාදී හැටියට මෙන්න මේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපාදන අපි වෙන් කළා තියෙන්නේ. ඒ වෙනුවෙන් රජය මුදල් වෙන් කළා තිබෙනවා මේ අයවැය තුලත්. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපි ඊළඟට මොහොන දෙන ප්‍රශ්නේ මේ ගොඩක් මන්ත්‍රීවරු කියුවේ මේ උපකරණ සම්බන්ධ ප්‍රශ්නේ. ඔව්, මේක ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ සමහර උපකරණ මිලදී ගැනීමේදී සර්විස් ඇග්‍රීමෙන්ට් එක හරියට ඇතුළලා නැත්නම් ඒව අලුත් වැඩියා කිරීමේ ප්‍රශ්නේ පිටින් පිට පෙන්නනවා. ඒ නිසා අපි ඒ කඩොද්ද නිරාකරණය කරගෙන යනවා. දැන්ට අපිට තිබෙන MRI මැෂින් 13න් සාමාන්‍ය 9ක් විතර වැඩ කටයුතු කරමින් තියෙනවා. 2026 අවුරුද්දේදී අපි තව මැෂින් 6ක් අලුතෙන් අපේ රෝහල් පද්ධතියට එකතු කරනවා. ඒ අනුව පේරදෙනේ සිරිමා බණ්ඩාරනායක රෝහලට, ගාල්ල ජාතික රෝහලට, නුවර ජාතික රෝහලට, මඩකල්පු ශික්ෂණ රෝහලට, අපේක්ෂා රෝහලට සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව තව MRI මැෂින් 6ක් අපි ලබා දෙනවා ලබන අවුරුදු තුලදී. ඒ වගේම අපිට CT මැෂින් දැනට පළාත් සභා රෝහල් 5ක ඇතුළු 46ක් පවතිනවා. 2026 වසරේදී අපි තවත් මැෂින්ස් 8ක් ගෙන්නන බලාපොරොත්තු වෙනවා. ඒ කොළඹ ජාතික රෝහලට එකක්, නුවර ජාතික රෝහලට එකක්, ගාල්ල ජාතික රෝහලට එකක්, කළුබෝල් රෝහලට එකක් සහ කුරුණෑගලට එකක් හැටියට දැනට අපි රුපියල් මිලියන 353ක් වියදම් කරලා දඹුල්ල කුලියාපිටිය සහ නාවලපිටිය කියන අපේ රෝහල් 3ට මේ CT මැෂින් 3ක් ගෙන්නන කටයුතු කරමින් තියෙනවා. මේක අධිකරණ ක්‍රියාවලියක් පවතිනවා. එක් සමාගමක් විසින් නඩු දාලා තියෙනවා. ඒකත් අපිට නිරාකරණය කරගන්න පුළුවන්කම ලැබුණොත් ලබන අවුරුද්දේදී තව මැෂින් 8ක් අපිට අපේ සෞඛ්‍ය පද්ධතියට එකතු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ උපකරණ සම්බන්ධයෙන් දැන් තියෙන ප්‍රශ්නේ අපි නිරාකරණය කරගින් පවතිනවා ගරු සභාපතිතුමනි. මොකද මේක අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් හැමදාම එක එක තැන්වල මේ ප්‍රශ්නේ පැනනගිනවා. මේකට අපි විද්‍යානුකූල විසඳුමක් ලබා දෙනවා. මේක අපේ බයෝමෙඩිකල් ඉංජිනේරි කරහ මොනිටර් වෙන්න අවශ්‍ය ඒ මැෂින් එකක් ප්‍රශ්නයක් වෙන්න කලින් මැදිහත් වෙන පුළුවන් තරමට අපි ඒ කටයුතු සංවර්ධනය කරනවා. ඊළඟට සෞඛ්‍ය පද්ධතියේ තිබෙන ඊළඟ ප්‍රශ්නය තමයි මේ කාර්ය මණ්ඩල සම්බන්ධ ප්‍රශ්නය. ඇත්ත අපිට 2017-18 තමයි අවසන් අනුමත කාර්ය මණ්ඩලය අපිට ඉන්නේ. ඊට පස්සේ තව රෝහල් වැඩි දියුණු වෙලා තියෙනවා, වාට්ටු එකතු වෙලා තියෙනවා, විශේෂඥ සේවන් වැඩි වෙලා තියෙනවා. යනු අපි කාඩ අපේ අනුමත කාර්ය මණ්ඩලය වැඩි කර ගැනීමට දැන් කටයුතු කරගෙන යනවා. ඒක අපි තියෙන අවසන් අධ්‍යයනයේ. ඉතින් පස්සේ මුදල අමාත්‍යාංශය සාකච්ඡා කළා, අපිට ඒක විසඳගන්න පුළුවන්කම ලැබේවි. ඒ අනුව අපි විශේෂඥ වෛද්‍යවරු මේ අවුරුද්ද ඇතුළතදී 386ක් අලුතෙන් අපිට එකතු වෙලා තියෙනවා මේ විදේශ පුහුණුවෙන් පස්සේ. දැන් අපිට ඔක්කොම 2024ක් ඉන්නවා. පසුගිය මාස කීපය තුළදී අපි ශ්‍රේණි වෛද්‍යවරු 1738ක් බඳවා ගත්තා. දන්ත ශල්‍ය වෛද්‍යවරු 64ක් බඳවා ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂමට යවලා තියෙනවා, ඉක්මනට අනුමැති ලැබෙයි කියලා හිතනවා. දන්ත වෛද්‍යවරු 84කට සීමාවසේ පුහුණුවට ලබා දුන්නා. මං කලින් කිව්වා ආයුර්වේද වෛද්‍යවරු 303කට පත්වීම ලබා දුන්නා. ඒ වගේම අපේ සීමාවාසික වෛද්‍ය පත්වීම් පහුගිය කාල සීමාව තුළදී 2138කට සහ 1925කට අපි ලබා දීලා තියෙනවා. ඒ අනුව තව වසර කීපයක් වසර දෙකක් විතර ගත වෙනකොට සාමාන්‍යයෙන් අපේ වෛද්‍ය පීඩ 12න් සහ KDU එකත් ඇතුළුව ගත්තට පස්සේ මේ සියල්ලගෙම 2700ක් 800ක් විතර විදේශ වෛද්‍ය උපාධිධාරීන් නැතුව අපේ සේවයට එකතු වෙනවා. ඊළඟට අපිට තියෙනවා තිබුණා මේ දැනුත් පවතිනවා අපේ හෙද නිලධාරීන් සම්බන්ධ ගැටලුවක්, ඔවුන්ගේ ප්‍රමාණය සම්බන්ධයෙන්. අපි පහුගිය මැයි මාස ඔක්තෝබර් මාසයේදී අලුතෙන් හෙද සේවයට 3441ක් ඇතුළු කරගත්තා. මේක තමයි ඉතිහාසයේ වැඩිම ගත්ත ප්‍රමාණය. ඒ වගේම අපි හෙද උපාධිධාරීන් පහුගිය අවුරුදු 5ක් ඇතුළත බඳවාගෙන තිබුණේ නැහැ. හෙද උපාධිධාරීන් 875ක් බඳවා ගැනීමට අනුමැතිය ලබා ගත්තා. ඒ අනුව 556ක් ඇවිල්ලා තිබුණා. ඒ අය බඳවා ගැනීම දැන් එයාගේ මාසායක පුහුණුව ආරම්භ කළා තියෙනවා. 2022 A-level කණ්ඩායමට 2625කට අපි මේ ඔක්තෝබර් මාසයේ අය හෙද විදුහල්ට ඇතුළත් කරගත්තා. ඒ අනුව 2027 වෙනකොට අපිට සමස්යක් හැටියට හෙද නිලධාරීන් 13000ක් පමණ අපේ සේවයට ඇතුළත් වෙනවා. මේකදී අපි දැන් මේ 3441කට පත්වීම ලබා දුන්නට පහුගිය කාලයේ සේවය අතහැර යාම, විශ්‍රාම යාම, විදේශගත වීම ආදී කරුණු නිසා මීට ටිකක් ආසන් ප්‍රමාණයකට අපේ හෙද පුරප්පාඩු පැවතිලා තිබුණා. ඒ වගේම අපි කාලයක් නතර කළ තිබුණ ශිෂ්‍ය ශ්‍රේණීන් පටන් අරගෙන තියෙන්නේ වාට්ටු කළමනාකරණ හා අධීක්ෂණය සඳහා ඒ ශ්‍රේණි හෙද නිලධාරීන් 524ක් දැන් පුහුණුව ලැබෙමින් පවතිනවා. මහජන සෞඛ්‍ය හෙදකම අධීක්ෂණය සඳහා තව 105ක් ඇතුළු 629කට ශිෂ්‍ය ශ්‍රේණීන් පටන් අරගෙන තියෙනවා. පබ්ලික් හෙල්ත් නර්සින් ඔෆිසර්ස්ලා 168ක් බඳවාගෙන තියෙනවා. මේ ආදී හැටියට මේ හෙද සේවාවේ තිබෙන ප්‍රශ්නය අපි ක්‍රමානුකූලව නිරාකරණය කරගෙන යනවා. ඊළඟට තවත් ඩෙන්ටල් ටෙක්නීෂියන්ස් 15ක්, අක්ෂිතාක්ෂණ වෛද්‍යින් 17ක්, පාසල් දන්ත ශික්ෂකයන් 33ක්, පෞල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 963ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් 300ක්, විද්‍යුත් රේඛන සටහන් කරුවන් 15ක්, ඩෙංගු සහාය ඩෙංගු ශේෂ්ත්‍ර සහායකයන් 671ක් මේ වෙනකොට අපි රාජ්‍ය සේවයට පහුගිය කාල තුල බඳවා ගත්තා. තව අපි පුහුණු ආරම්භ කළා තියෙනවා තව අපේ ශේෂ්ත්‍ර ගණනාවකට, ඔකියුපේෂන් තෙරපිස්ට් 43කට, ෆාර්මසිස්ට් 90කට, රේඩියෝග්‍රාෆර් 46කට, ස්පීච් තෙරපිස්ට් 9කට, AI ඩිප්ලෝමාධාරීන්, ඒ වගේම උපාධාරීන් රේඩියෝග්‍රාෆර් 77කට සහ ඔඩියෝග්‍රාෆර් 11කට අපි පුහුණු ආරම්භ කළා තිබෙනවා. මේ පරිපූරක වෘත්තිකයන්ට අදාළව ඒ වගේම මන්දක විපක්ෂ මන්ත්‍රීවරු මතු කරන අර MLT සහ ෆිසියෝතෙරපිස්ට්ල බඳවා ගැනීම සම්බන්ධ ප්‍රශ්න, ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. අපි කැමති ඕන්ලාවක අපිට අවශ්‍යයි ඒ අය. මේ උපාධාරීන් උපාධිය අරගෙන කාලයක් දැන් එළියේ හිටියා. හැබැයි මේ අය බඳවා ගැනීමේදී රාජ්‍ය සේවා කොමිසම කියලා තියෙනවා ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයට බාහිරව අපිට යන්න බෑ. ඒකට කලින් ආණ්ඩුව උත්සාහ කරා වෙන ක්‍රමයක් තිබෙනවාද කියලා. ඉතින් වෙන ක්‍රමයක් නෑ. ඉතින් අපි ඒ නිසා ඒක විභාගයක් තියන්න අපිට සිද්ධ වුණා. රාජ්‍ය සේවා කොමිසමයි අනුමැතිය ඇතුව මම දැක්ක කවුද මන්ත්‍රීවරයෙක් කියනවා දැනුම් මිනුම් තරඟයක් තිබ්බා කියලා. මම හිතන්නේ වෘත්ති සමිති නායකයා වචන වලින් තමයි ඒ කියන්නේ නැත්තේ. ඒ දැනුම් මිනුම් තරඟ නෙමෙයි, ඒව අභියෝග කරන රාජ්‍ය සේවා කොමිසමට. රාජ්‍ය සේවා කොමිසමෙන් කිව්වොත් එහෙම අපිට මෙරිට් ලිස්ට් එකෙන් බඳවා ගන්න එක අපි ලෑස්ති බඳව ගන්න. හැබැයි අපිට කියලා තියෙන ක්‍රමවේදලා අපි බඳව ගන්නවා. සම මේ නඩුව දැමීම ඇතුලේ ඒ දරුවන්ටත් ඒ උපාදානටත් සාධාරණයක් සිදු වෙන්නේ එයාගේ වයස ගත වෙනවා. අපිට බඳවා ගන්න විදියක් නැහැ. ඒ නිසා හොඳම වැඩේ තමයි නඩුව ඉවත් කරගෙන කරුණාකර සේවයට එන්න. එතකොට මෙයට තව අපිට ඉතුරු පුරප්පාඩු වල බඳවා ගැනීම කරන්න පුළුවන්. අතුරු වෛද්‍ය සේවාවට අයිති සමහර ශේෂ්ත්‍රවල පුහුණුවීම් පටන් අරගෙන තියෙනවා. උදාහරණයක් ඇටියට සෞඛ්‍ය කීට විද්‍යාලය දහරින් 26ක්, පාසල් දන්ත චිකිත්සක 63ක්, කන්තු රේඛන ශිල්පීන් 58ක්, මහජන සෞඛ්‍ය රසායන ශිල්පී 15ක්, ඩිස්පෙන්සර්ස් 133ක්, PHM 1105ක් මේ වන පුහුණුවීම් ලැබෙමින් පවතිනවා. තවත් අපි බඳවා ගැනීමට නියමිත වෙලා තිබෙනවා මෙන්න මේ අය වෛද්‍ය සැපයීම් සහකාර 14ක් නිවාස භාරකරු 49ක් සහ වාට් ලිපකරණි 50ක් සෞඛ්‍ය කාර්ය සහායකයන් 1939ක් බඳවා ගන්නවා දැන් දැන් තලින් වලින් බොහෝ දිනක් කියවුණා සෞඛ්‍ය කාර්ය සහායකු නැහැ කියලා මේ අය බඳවා ගන්න අනුමැති ලබාගෙන තිබෙන්නේ එතනින් කනිෂ්ඨ 1430ක් හැටියට අපි ඉතාම ඉක්මනට බඳවා ගන්නවා රාජ්‍ය සෞඛ්‍ය කොමිෂන් සභාව සෞඛ්‍ය අමාත්‍යාංශ ඉල්ලීම් පරිදි ඒ අනුමැති ලබා දීලා තියෙනවා රෝහල් 260ක් බඳවා ගන්න ඒක අපි බඳවා ගැනීම නියමිත වෙලා තියෙනවා ඒ වගේම ඇටෙන්ඩර්ලා 1000ක් ප්‍රොමෝට් කරනවා ඒ අනුව තවත් සෞඛ්‍ය කාර්ය සහායකයන් ප්‍රමාණය බඳවා ගන්න පුළුවන්කම ලැබෙවි ජනාධිපතිතුමා අයවැය ඉදිරිපත් කිරීම කියපු ආකාරයට අපොස් සාමාන්‍ය පිළිභාගයේ සමත් ඉතිරි ඩෙංගු සහායකයන් 300 දෙනාට අපි ස්ථිරපත් වීම ලබා දෙනවා නුදුරේදීම ඒ අය බඳවා ගැනීමත් එක්ක මේ 2017-18 බඳවා අරගෙන මේ සෞඛ්‍ය කාර්ය සහායකයන් 1500 බඳවා ගත්තා වැඩගත් අවුරුදු 7ක් 8ක් ස්ථිර කරේ නැහැ ආණ්ඩු කීපයක් ආවා ඊට පස්සේ අපි ඒ සියලු දෙනා බඳවාගෙන මේ ස්ථිර කරන කටයුතු කළා තිබෙනවා ඒ වගේම දැන් මම කියන කැමති ගරු සභාපතිතුමනි මේ සෞඛ්‍ය සේවාව මේ තරමට පවත්වාගෙන යන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ උපරිම ඉඳලා නොවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉඳලා අපේ සහාය කාර්ය මණ්ඩලය දක්වා ඒ හැම තැනකම අඩුපාඩුකම් පවතිනවා ඒ අවශ්‍ය කරන කාර්ය මණ්ඩලෙ නැහැ. නමුත් ඒ අය අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා කිව්ව වගේ තමන්ගේ රාජකාරියට ඔබ්බට ගිහිල්ලා කටයුතු කිරීම නිසා තමයි අපිට හොඳ සෞඛ්‍ය සේවාවක් මේ රටේ පවතිනවායි කියලා අභිමානෙන් කියන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ හිඟපාඩු දරාගෙන අපහසුකම් දරාගෙන දුෂ්කරතා මැද සේවාව කරන්නේ හැම දිනාටම අපේ ගෞරවය පිරමමන්ට ඕන. ඒක රඳවා ගන්න අවශ්‍යයි. ඔව් රටක් හැටියට අපි ආර්ථික වශයෙන් ස්ථාවර වෙනකොට මම හිතනවා මේ හැම දිනාම මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේට එන අය බුද්ධිමත් අය එයාට මේ தත්ත්ව තීරුම් ගන්න පුළුවන් ජනාධිපතිතුමා කිව්වහම අපි දැන් රුපියල් ට්‍රිලියනයක් පමණ වැඩිපුර ආදායමක් භාණ්ඩාගාර තියාගෙන ඉන්නවයි කියලා ඒක තියන් ඉන්නේ මොකටද ඒකෙන් තමයි අපි මූල්‍ය වෙළඳපොළ පාලනය කරන්න කියන එක තීරුම් ගැනීමේ හැකියාව විශේෂඥ වෛද්‍යවරුන් නිසා ඒ කාර්ය මණ්ඩලයට ඒ අපේ අයට පවතිනවා ඒක විපක්ෂනායකතුමාට තීරුම් ගන්න බෑ තමයි හැබැයි අනේ එයාට පවතිනවා ඒ නිසා මං හිතනවා මේ ආර්ථික තත්ත්වය පිළිබඳ සලකා බලමින් රට තුල රැඳෙමින් මේ රජයට ලබා දෙන්න පුළුවන් පහසුකම් ලබා ගනිමින් මේ අය මේ රටේ ජනතාවට උපරිම සේවාවක් ලබා දෙවි කියලා. ගරු සභාපතිතුමනි වෛද්‍ය ශාස්ත්‍රයේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් පරිපාලන ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගෙන් සහ ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් පවතිනවා. ඒ අයටම අනන්‍ය වූ ශ්‍රී ලංකා වෛද්‍ය සේවය ආරම්භ කරන්න කියලා ශ්‍රී ලංකා මෙඩිකල් සර්විස් එක සුවිශේෂී කාණ්ඩයක් ලෙස හඳුනාගෙන ඒ සඳහා එල්ලීම් වලට අපි එකඟතාවය පළ කරමින් ජනාධිපතිතුමා ප්‍රධානත්වයෙන් මේ පාර්ලිමේන්තු සංකීර්ණයේ සහ අමාත්‍යාංශයේ මේ ජනරත් ලේකම් කාර්යාලයේ පවත් සාකච්ඡාවේදී අපි අපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිරාතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා ජනවාරි 31 වෙනිදාට මේ සියලු පාර්ශ්ව කැඳවලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසන් ලියවිලි සකස් කළා දෙන්න කියලා ඉතින් පස්සේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් මුදල් අමාත්‍යාංශයත් එක්ක අපි කටයුතු කළා ශ්‍රී ලංකා මෙඩිකල් සර්විස් එක පීටීම් සඳහා අවශ්‍ය කරන කටයුතු අපි ආරම්භ කරනවා කියන එක මේ සභාවට මම දැනුම් දෙන්නට කැමතියි ඒ වගේම මේ වෛද්‍යවරුන්ගෙන් ඇතුලේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ශ්‍රේණි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් පවතිනවා ඩැට් එක ඒක ඇතුළත් ඒ ඇතුළත් තියෙන ප්‍රවාහන දීමනාව ඒ වගේම එක්ස්ට්‍රා ඩියුටි එක ෆික්ස් කරන්න රිසර්ච් ඇලවන්ස් එක සම්බන්ධයෙන් අපි කතා කරා විෂය බාර ඇමතුමත් එක්ක විද්‍යා තාක්ෂණ ඇමතුමත් එක්ක රිසර්ච් ඇලවන්ස් එක ලබා ගැනීමේදී අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයට පහසුවක් වෙන ආකාරයට ඒ ප්‍රතිපාදන සකස් කළා දෙන්න අපි සූදානම් ඉතින් අපි පෞගේ අප්‍රේල් මාසයේදී රජයේ සියලුම සේවකයන්ට මූලික වැටුප් වැඩිවීමක් කරා මේ ජනවාරි මාසයේ තව වැටුප් වැඩිවීමක් හම්බ වෙනවා ඊළඟ ජනවාරියේ තව වැඩි වෙනවා ඒ මත පදනම් වල දීමනා වැඩි කරලා තිබෙන්නේ ඉතින් මේ සියලු කරුණුත් සලකලා බලලා අභිලාෂි මේ ආයවැය අවසන් වුණාට පස්සේ මුදල් අමාත්‍යංශයත් එක්ක මේ සාකච්ඡා ආරම්භ කරන්න අපි මේ වෘත්තිකයන් රඳවා ගැනීම සඳහා ලබා දිය හැකි සියලු දේවල් ලබා දෙන සූදානම් ආණ්ඩුවක් මොකද මේකේ ජනාධිපතිතුමා කිව්වාගේ ඔබ ඉල්ලන්න අපි දෙන්නාක් නෙමෙයි අපි ඔක්කොම එකතු වෙලා රට ගොඩනගීම වෙනුවෙන් මේවා සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න පුළුවන් ඒසප අපි ඒකට සූදානම් කියලා කියන්න කැමති අන්තක මතක තියා ගන්න ඕන 2016 ඉඳලා අහිමිවෙච්ච විශ්‍රාම වැටුප ලබා දෙන කටයුතු කර පාණ්ඩුවක් අපි ඒ වගේ අපි දන්නවා ගොඩක් තැන්වල ක්වාටර්ස් ප්‍රශ්න තිබෙනවා ඔන් කෝල් රූම් සම්බන්ධ ප්‍රශ්න තිබෙනවා ඉතින් අපිට පුළුවන් ප්‍රමාණයට ඔබ දන්නවා අපිට දැන් සිද්ධ වෙලා තියෙනවා 2012-14 ඉඳන් හදන්න පටන් අරන් නතර කරපු බිල්ඩින් ගොඩාක් හදන්නට මං කියන්න පස්සේ කොච්චර අපි වේදන් කරනවාද කියලා ඒක යටතෙත් අපි මෙයා වැයනොත් රුපියල් මිලියන් 2200ක් පමණ වෙන් කරනවා ඊළඟ අවුරුදු දෙකේදී අනුරාධපුරයේ විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු සදා මේ ක්වාටර් සංකීර්ණ ඉදිකරන්නට අනික් රෝහල්වලටත් ක්‍රමානුකූලව අපි කටයුතු කරගෙන යනවා. තවත් මාවනෙල් රෝහල්වල පලාසා මට්ටමේත් මේ ක්වාටර්ස් ඉදිකරමින් පවතිනවා. ඒ වගේම අපි හෙද නිලධාරීන් නිලධාරිනියන් මේ 4000 ප්‍රමාණ ආසන ප්‍රමාණය මෙවර බඳවා ගත්තට එය වැඩ කරන්නේ කාර්ය මණ්ඩලයේ හිඟයක් ඇතුව. සමහර කෙනෙකු පුද්ගලික ජීවිතේ පැත්තක දාලා විශාල සේවාවක් රෝහල් තුල ඉඳමින් කරනවා. හරි දුෂ්කරයි ඒක. මම ගොඩක් රෝහල් ගිහිල්ලා කතා කරලා ගත්තට පස්සේ ඒ හෙද නිලධාරිනියන් තමන්ගේ ඇත්ත මේ තියෙන දුෂ්කරතාවය කියනවා. ඒක හරි අමාරුයි අහගෙන ඉන්නත්. හරිම දුෂ්කර වැඩ කරන්නේ. ඉතින් එයට අපේ ගෞරවය තිබෙන අතරෙම අපි ඉතාම ඉක්මනට මේ හෙද ඩිප්ලෝමාව උපාධිය ලබා දීම සඳහා කටයුතු කරන බව මම මේ පාර්ලිමේන්තුවට කියන්න කැමතියි. දැනටමත් අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, හෙද සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අතුලත්ව කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ කමිටුව මේ නොවැම්බර් 29 යට රැස් වෙනවා. ඒ කමිටුව විසින් ඉතාම ඉක්මනට මේ හෙද විශ්වවිද්‍යාල දක්වා මේ හෙද විදුහල් පරිවර්තනය කරන්න අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරાવી. ඒ වගේම අපේ මේ හෙද විදුහල් ඉගෙන ගන්න අපේ හෙද සිසුන් ඉගෙන ගන්නේ බොහොම අමාරුවෙන්. සමහර ටෙම්පරරි ගොඩනැගිලිවල පාසුකම් අඩුයි. ඒවට අපි අයවැයෙන් විටින් විට යම් ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙවරත් අපි වෙන් කළා තිබෙනවා. එයට අවශ්‍ය පාසුකම් ලබා දෙන්න. අනිත් පැත්තෙන් හෙද ව්‍යවස්ථා සංශෝධන ඉල්ලීම් කීපයක් ඇවිල්ලා තිබෙනවා. ඒක සංශෝධනය කළ යුතුමයි. ඒතන පරිණ ව්‍යවස්ථාවේ තිබෙන සමහර කරුණු අදට ගැලපෙන්නේ නැහැ. දැන් උපාධිධාරී මෙතන එකතු වෙමින් ඉන්නවා. ඒස හෙද ව්‍යවස්ථා සංශෝධනය කඩනම් කරන්න බලාපොරොත්තු වෙනවා. එයට අවශ්‍ය කරන නේවාසික පාසුකම් ලබා දෙන්නත්. අනිත් පැත්තෙන් දැන් අපේ සෞඛ්‍ය මේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව විධිමත් කිරීම වැඩපිළිවෙල ඇතුලේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් විශාල කාර්යභාරයක් ඉටු කරමින් ඉන්නවා. ඉතින් එයාගේ සේවය අගය කරන අතරෙම අපි මේ මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනියන්, ඒ වගේම අපේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු මේ කණ්ඩායමට එළමෙන මැයි මාසය වෙනකොට 2500කට පමණ යතුරුපැදි ලබා දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කටයුතු කරනවා. මේ සියල්ලම අතරේ හෙද සේවාව ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඒ සඳහාත් අපි කටයුතු කරමින් ඉන්න බව කියන්න පුළුවන්. ඉතින් මේ එක පැත්තකින් අපි අවශ්‍ය කරන උපකරණ ලබා දෙනවා. ඒ වගේම කාර්ය මණ්ඩලය බඳවා ගන්නවා. අපි ඊළඟ වසර 4 තුලදී ප්‍රාග්ධන වියදම් හැර ඉදිකිරීම සඳහා පමණක් රුපියල් බිලියන 158ක් සෞඛ්‍ය අමාත්‍යාංශ වෙනුවෙන් යොදවනවා මේ වසර කීපය තුළදී. 2026 අවුරුද්ද බිලියන 25ක් යොදවනවා. 2027 බිලියන 55ක් යොදවනවා. 2028 බිලියන 32ක් යොදවනවා. 2029 බිලියන 30ක් යොදවනවා. මේ වැඩිම ප්‍රමාණයක් යොදන්න සිද්ධ වෙන්නේ අර මං කලින් කිව්වාගේ 2012-14 ආරම්භ කරලා අතරමඟ නතර කරපු ව්‍යාපෘති වෙනුවෙන් මේ ළඟදී අපි කැබිනට් මණ්ඩලයේ ව්‍යාපෘති 17ක් අනුමත කළා. 2012-14 ආරම්භ කළා තිබෙන්නේ නියමිත කාලය අවසන් කරා නම් 2018-19 දී බිලියන 29 යන්නේ සමස්ත ඉදිකිරීම් වලට. හැබැයි අවුරුදු ගානකට පස්සේ ඒවැයි මිල ගණන් ආයි සකස් බලනකොට බිලියන 58ක් යන ඒ ටික අවසන් කරන්න. ඒ කාලේ ගෙවල තිබුණු බිලියන 14යි. ඒ නිසා අපිට බාණ්ඩා ගන්න ගියන සිදුලා තිනවා බිලියන 44ක් 45ක් විතර. ඉතින් මේවා තමයි මේ එකතු වෙමින් යන්නේ. ඒ නිසා මේවට අපි බිලියන 158ක් වේදම් කරලා ඒ ඉදිකිරීම් කටයුතු අවසන් කරනවා. කීපයක් ඇත්තරම අපි යලි සමාලෝචනය කරලා ඒව අවශ්‍යයි ඒ තරම් ප්‍රමාණයට අජමන්තිතුමා ඒව ඒ තරම් ප්‍රමාණයට අවශ්‍යයි කියලා සලකා බලලා කීපයක් අපි අඩු කරා. නමුත් ඉතුරු අපි කරගෙන යනවා. ඒ වගේම තමයි අලුත් ආයෝජනයක් හදලා අපි ඉදිරිපත් කළා දෙනියායේ රෝහල ප්‍රතිස්ථාපනය කරන්න. ඒක අවශ්‍යයි නායම් සිදුවන භූමියක්. අනිත් පැත්තෙන් දඹුල්ල රෝහල සංවර්ධනය කිරීමේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි භූමියේ තියෙන ප්‍රශ්නය. මම හිතත් ඒ භූමිය නිරීක්ෂණයට යනවා. අපි මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1000ක් වෙන් කරා ඒ රෝහල් දෙකේ කටයුතු ආරම්භ කරන්නට ඊළඟ අයවැය කීපෙම්ම තවත් රුපියල් බිලියන 12ක පමණ මුදලක් ඩොලරේ 16ක් විතර මුදලක් මේ රෝහල් දෙකට යොදවන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ආදී හැටේ ගත්තාම ගරු සභාපතිතුමනි අපි ක්‍රමානුකූලව මේ සෞඛ්‍ය ගොඩනගමින් ඉන්නවා. අපි ගත්තේ හොඳට දුවපු ධනක් නොවේ. මේක නිකන් අර සුනාමියට අහුවෙච්ච ගයක් වගේ නේද? ඒ කප්පිත් එක්ක නැතුව එහෙම යාත්‍රා කරමින් තිබුණු තැනක් වගේ තමයි තරක් බාරගත්තේ. මං සෞඛ්‍ය අමාත්‍යාංශයට ගියේ පළවෙනි දවසේ මට මතකයි ඒ නිලධාරි කීප දෙනෙක් ඇවිල්ලා කිව්වේ ඇමතුමා අපිට හැම තැනින්ම දැන් ඉන්ක්වයරිස් අධිකරණයෙන් එනවා, අල්ලස් කොමිසමෙන් එනවා, CID එනවා, අමාත්‍යාංශයෙන් එනවා, වැඩ කරගන්න අමාරු ඇත්ත. ඒ කියන්නේ ඒ කාලේ හිටපු ඇමතිවරු සහ නිලධාරි කීප දෙනෙක් එකතු වෙලා කරපු වංචා දූෂණ මගඩියේ ඒ සේවකයොත් එක පැත්තක පීඩාවට ලක් වෙලා තිබුණා. ඒ නිසා අපේ ප්‍රධාන ව්‍යාපෘතියක් තමයි මේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව බලගැන්වීම. ඒ සඳහා අපි ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන හදනවා. අපේ නිහාල අබේසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විශේෂඥ වෛද්‍ය කිව්වා මේ අපි පයිලට් ප්‍රොජෙක්ට් එකක් හැටියට දැන්ටමත් අපි දිස්ත්‍රික්ක පහක මේක ආරම්භ කළා තිබෙනවා. මම කියන්න සතුටුයි ඒ තියෙන පබ්ලික් හෙල්ත් නර්සින් ඔෆිසර්ස්ලා ගෙයින් ගෙට ගිහිල්ලා ඒ හෙල්ත් සර්වේ කරමින් ඉන්නවා. අපි මාසෙකට පස්සේ ඒ සමාලෝචනයක් කරනකොට ගෙවල් 275ක් 300ක් ආවරණය කළ සියලු සෞඛ්‍ය තොරතුරු ඒ අරගෙන තිබුණා. අපිට ඒක විශාල පහසුවක් ඉස්සරහට යන්නට. තවත් අපි PHN වල මේ මොහොතේ 80ක් ට්‍රේන් කරමින් ඉන්නවා. මේ අවුරුද්ද ඇතුළත තවත් එහෙම සෙන්ටර්ස් පටන් ගන්නට ජනාධිපතිතුමා අයවැය මිලියන 1500ක් වෙන් කරා. ඒ අනුව අපිට මේ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානත් ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන වැඩි ප්‍රමාණයක් ඊළඟ අවුරුද්ද ඉදිරි කරගන්න පුළුවන්කම ලැබේවි. මේක ප්‍රධාන බලාපොරොත්තුව තිබෙන විශේෂයෙන් මේ අපේ රටේ වැඩිවන වැඩිහිටි ජනගහණය 2041 වෙනකොට 26%ක් වෙන වැඩිහිටි ජනගහණය. ඒකට අපි මුහුණ දෙන්න බලන්න ඕනේ දැන්. ඒ වගේම වැඩි වෙමින් පවතින බෝනෝන් රෝග මෙන්න මේ ප්‍රධාන අභියෝග දෙකට මුහුණ දීම සඳහා තමයි මේ ප්‍රයිමරි හෙල්ත් කෙයාර් සිස්ටම් එක වැඩි දියුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අතරෙදී අපේ රටේ තිබෙන මූලික රෝහල් 82 ඔබ සඳහන් කරපු ගොඩක් ඒවා මූලික රෝහල්. තඹුත් ඒකම එන්න පුළුවන්, නේද, තිරකෝල් එන්න පුළුවන්, මේ ආදී ගොඩක් මූලික රෝහල්. ඒ මූලික රෝහල් සංවර්ධ සඳහා ඩොලර් මිලියන 100ක් අපි ඉදිරි අවුරුදු කීපෙදි වෙන් කළා තියෙනවා. ඒ කියන්නේ රුපියල් මිලියන 31000ක්. ඒවා අපි පළාත් සභාවත් එක්ක සාකච්ඡා කරලා ඒ සංවර්ධ කටයුතු උදාර බලාපොරොත්තු වෙනවා. අනිත් පැත්තේ මේ සියල්ල කරන අතර ජනතාවගේ මැසිවිල්ලකුත් තියෙනවා. සමහර තැන්වල රෝහල් කාර්ය රෝහල්ට ගියාට පස්සේ කාර්ය මණ්ඩලයේ තිබෙන සැලකිල්ල සම්බන්ධයෙන් ඒ නිසා අපි ලබන අවුරුද්දේ විශේෂ අවධානයකට යොමු කරනවා. එකක් මේ හොස්පිටල් ඇක්‍රෙඩිටේෂන් ප්‍රොසෙස් එක කරන්නත්, ඒ වගේම නැෂනල් පේෂන්ට් ඇන් හෙල්ත් වර්කර් චාර්ට් එක රෝගී සහ මේ සෞඛ්‍ය සේවකයන්ගේ ප්‍රඥප්තිය කටයුතු කරන්නත්. දැන්ටමත් අපි ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ ඒ කටයුතු ආරම්භ කළා තියෙනවා. මේක ටිකක් දීර්ඝකාලීන වැඩක්. ඒකට සහාය ඒක ආරම්භ කරපු හැමදෙනාම මම මේ වෙලාව මතක් කරමි. කාර්ය මණ්ඩලයේ අපේ මානව සම්පත ජනතාවට වඩා සමීප කණ්ඩායමකට පත් කිරීමට අවශ්‍ය කරන කටයුතු කරනවා. ඉතින් මේවත් එක්ක අපිට මේ කටයුතු කරගෙන යාමේදී ඩිජිටලයිසේෂන් ව්‍යාපෘතිය අතිශය වැදගත්. මම අවංකව කියන්නට ඕන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩිජිටලයිසේෂන් ව්‍යාපෘතිය පිළිබඳව මම එතරම් සෑහීමකට පත් වෙන්නේ නැති බව. අපි මේ ගොඩක් වැඩ කරගෙන යන අතරේ ඒකට අපි තව මහන්සි වෙන්නට ඕන. මොකද සමහර දේවල් සමහර තියෙන මේ සම්පත්වල විෂමතාවයන් අඩු කරන්න පුළුවන්කම ලැබෙන්නේ ඉදිකිරීම් කාර්ය මණ්ඩලය වැඩි කිරීම පමණක්ම නොවේ. ඒක නව තාක්ෂණය ඇතුලේ ගොඩක් දේවල් කරන්න පුළුවන්කමක් තියෙනවා. සමේ e-health record, telemedicine වගේ ව්‍යාපෘති ඉක්මනට මේ පොළවේ පළපදියම් කරන්නට අයවැනු මුදල් ප්‍රතිපාදන වෙන් කළ තියෙන අතරේ ඒ වෙනුවෙන් අපි මහන්සි වෙනවා කියන එක මම මේ වෙලාවේ කියන්නට කැමතියි. අවසන් වශයෙන් අපි සෞඛ්‍ය දියුණු කරන්නේ අර්ජුන මන්ත්‍රීතුමා මේක යම් සඳහන් කරා. සෞඛ්‍ය දියුණු කරන්නේ ජාතික සැලැස්මක් අනුව. දැන් අපි 2026-35 වසර 10 සඳහා වන ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය කෙටුම්පත් කරමින් මේ අවසන් අදියරේ ඉන්නේ. අපේ රටේ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය කෙටුම්පත් වෙනවා. ඒ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට සමාන්තරව අපේ හෙල්ත් ස්ට්‍රැටජික් මාස්ටර් ප්ලෑන් එක මේ උපාය මාර්ග සැලැස්ම කෙටුම්පත් වෙනවා. අන්නේ සැලැස්ම ඇතුලේ තිබෙනවා මොන රෝහල්ද තව ජාතික රෝහල් කරන්නට ඕනේ. තව ජාතික රෝහලක් අවශ්‍ය නම් ජනගහණය අනුව මේ තියෙන අපේ පළාත්වල ව්‍යාප්තිය අනුව තව අපි සලකා බලමු. මොන රෝහල් දිස්ත්‍රික් මහ රෝහල් කරන්නට ඕනේ. ඒ සැලැස්ම අපි ළඟ තියෙනවා. තව රෝහල් කීපයක් මූලික රෝහල් කීපයක් තෝරගෙන මම එදා කිව්වා 4ක් විතර කියලා. එහෙම ආයෝජනාවක් තියෙනවා. දිස්ත්‍රික් මහ රෝහල් බවට පරිවර්තනය කිරීම සැලැස්මක් වතුනවා. හැබැයි බෝඩ් ලෑල්ලෙන් විතරක් නෙවෙයි. ඒකට අවශ්‍ය කරන දිස්ත්‍රික් මහ බේස් හොස්පිටල් ඒකේ අවශ්‍ය කරන පහසුකම් සියල්ල ලබා දීමෙන් දෙන ගමන් තමයි බෝඩ් ලෑල්ල වෙනස් කරන්න කියන එක මම කියන්නට කැමතියි. ඒ වගේම තව ප්‍රාදේශීය රෝහල් ඒ ප්‍රමාණය කීපයක් බේස් හොස්පිටල් බවට පරිවර්තනය කිරීම වුණාවක් තිබෙනවා. මොකද ඒ සමහර බේස් හොස්පිටල් හැදිලා තිබෙන්නේ එකක් මීට ගොඩාක් අවුරුදු 60-70 වට කලින් තිබුණු අවශ්‍යතාවය මත සහ සමහර දේශපාලන අවශ්‍යතාවය මත. ඉතින් දැන්ට තියෙන එකක්වත් අඩු කරන්න යන්නේ නැහැ. තව ටිකක් එකතු කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ මේ ස්ට්‍රැටජික් මාස්ටර් ප්ලෑන් එක අනුව. ඉතින් මේ සියල්ලගෙන්ම අපිට තියෙන එක ඉලක්කයක්. ඒ තමයි යුනිවර්සල් හෙල්ත් කවරේජ් එකේ අපි දැන් ඉන්නේ 67 කෙනෙක් ස්කෝ එක. හෙල්ත් මේ ස්කෝ එකේ. ඒක වසර කීපයක් ඇතුළතදී 80-82 මට්ටමට ගේන එක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉලක්කය. ඒක ඉලක්කමක් හැටියට අපි කරගෙන යනවා. ඒකට අවශ්‍ය කරන අපේ දැන් දැනුත් අපි කරලා තියෙන වැඩකටයුතු ප්‍රමාණයක් තියෙනවා මේ දශක කීපයක් තිස්සේ සෞඛ්‍ය සේවාවේ. එතනින් එහාට අපිට යන්න පුළුවන් කමක් තියෙනවා. අඩුතරමේ අපි සිංගප්පූරුව, දකුණු කොරියාව, තායිලන්තය වගේ රටක ස්කෝ එකට එන්නට ඕනේ කරන්න පුළුවන් කමක් තියෙනවා. සෞඛ්‍යයට සම්බන්ධය හැමදෙනා වගේම මෙයට සියලු ජනතාවයකට ඒ අවශ්‍ය සහාය ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ සියල්ල අපි හෙල්ත් ශ්‍රී ලංකා ව්‍යාපෘති ඇතුලේ ස්ථානගත කරලා තිබෙන්නේ. ඉතින් මේවා කරගෙන යනකොට පෞගිය නේද ඔක්තෝබර් මාසේ අපි තිබ්බා කොළඹදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියා කලාපීය සමුළුව සියරෝ එකේ රීජනල් අපි කමිටි එක තිබුණා. ඉතින් හොඳ අපේ ඇත්තම අපි සතුටු වෙනවා සෑහෙන කාලයකට පස්සේ අපේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා ලංකාවට ආවා. රෝගේ රටවල් ගණනාවක ඇමතිව රාජ්‍ය ඇමතිවරු මේකට සම්බන්ධ වුණා. ඒ වගේ මේක ප්‍රතිඵලයක් හැටියට අපිට ඉදිරි වසර සඳහා අපේ රීජන් එකේ දකුණු සහ අග්නිගාසන කලාපයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ධුරය දැන් ලංකාවට තමයි හම්බෙලා තිබෙන්නේ. ඉතින් ඒකත් අපි උපයෝගී කරගෙන අපේ සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කරමු. ඉතින් අවසාන වශයෙන් ගුරු සභාපතිතුමනි මේ දක්වා කටයුතු කිරීමේදී මේකට අපිට හැම පැත්තෙම මේක තමන්ගේ රාජකාරියෙන් ඔබට ගිහිල්ලා මේ ජාතික මෙහෙවර ඉටු කිරීම සඳහා කැපවෙන අපේ අමාත්‍යංශයේ අපේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අපේ අනිත් ජාසික මැතිතුමා අපේ සෞඛ්‍ය මා ජනමාධ්‍ය දේශීය වෛද්‍ය ඇතුළු මේ සියලු ශේෂ්ත්‍රවල අපේ අතිරේක ලේකම්වරු අතුළු ඒ සියලු දෙනාට මම මේ වෙලාවේ ස්තුති කරන්නට ඕන. ඒ වගේම අපේ ආයතනවල සභාපතිතුමා සහ අධ්‍යක්ෂ මණ්ඩල ඒ වගේම අපේ රෝහල්වල ප්‍රධානින් ඇතුළු මේ සියලු දෙනා ඒ හැම දෙනාගේම මැදිහත් වීම තුළ තමයි මේ කටයුතු සිදු වෙලා පවතින්නේ. මේක අපි තනි කෙනෙක්ගේ වික්‍රමයක් නොවේ, දැවැන්ත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්. ඉතින් යම් යම් තැන්වල පොඩි පොඩි අඩුපාඩුකම් පේන්න පුළුවන්. ඔබතුමාලා ඒක පෙන්වන්න අපි බාර ගන්නවා. ඉතින් අපි මේක ලොකු ප්‍රවාහයක් හැටියට සලකලා අරගෙන යනවා. මොකද සෞඛ්‍ය හැදුනොත් ඒක කාටත් හොඳයි. ඒ වගේම තමයි මම පටන් ගත්තා වගේම අද විවාදයේදී මන්ත්‍රු 40ක් කතා කරා. හොඳයි. විවිධ අදහස් දුන්නා. ඉතින් ඒ අදහස් අපි ඔක්කොම සටහන් කරගත්ත සැලකිලට ගන්නවා. ඔබතුමාලා උපදේශකාරක සභාවට සම්බන්ධ වෙන්න. ඒ වගේම අපේ දිස්ත්‍රික් සම්බන්ධ කරන කමිටුවල අපි සෞඛ්‍ය අනු කමිටුවක් හදලා තියෙනවා. ඒවට සම්බන්ධ වෙන්න සමහරව දිස්ත්‍රික් මට්ටමේදී බේර ගන්නට පුළුවන්. ඒ ඕන දෙයක් අරගෙන ඉන්න. මොකද අපි පිළිගන්නේ අපි බාරගන්නේ ඒවා. මේ රටේ මහජනතාව වෙනුවෙන් සෞඛ්‍ය දියුණු කිරීම සඳහා ඔබ හැමදෙනාම කරන ලොකු මැදිහත් වීමක් හැටියට. ඉතින් මේ මැදිහත් වීම හැමදාටම ලැබෙයි කියලා කල්පනා කරමින් සෞඛ්‍ය ජනමාධ්‍ය තැපැල් දේශ වෛද්‍ය මේ සියලු ශේෂ්ත්‍රවල උන්නතිය වෙනුවෙන් අපි අමාත්‍යංශයට ලබා දෙන සහාය පිළිබඳව හැමදාටම ස්තුතිවන්ත වෙමින් ලබා දෙන වැඩිපුර කාලයට අපි සභාපතිතුමාට සහ ලේකම්වලට ස්තුතිවන්ත වෙමින් මම නතර වෙන්න ගොසතුමි.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ශීර්ෂ 111 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
ගුරු සභාපතිතුමනි, සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යංශය පිටුව 16-19 පේලි ඉවත් කර ඒ වෙනුවට පාස් සඳහන් අයිතමේ ආදේශ කළ යුතුය. මූලධන රුපියල් බිලියන 105 මිලියන 100යි. ශීර්ෂ 111 සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යවරයා පිටුව 17 දෙවැනි පේලි ඉවත් කර ඒ වෙනුවට පාස් සඳහන් අයිතමේ ආදේශ කළ යුතුය. වැඩසටහන 1 මෙහිම වැඩසටහන රුපියල් බිලියන 195 මිලියන 999යි 998,000යි. රුපියල් බිලියන 43යි මිලියන 100යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ අයවැය යෝජනාංක 60 යටතේ වෙන් කරන ලද ප්‍රතිපාදන අතුලත් කරමින් වැය ශීර්ෂාංක 11 සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහා රුපියල් මිලියන 100කින් මූලධන ප්‍රතිපාදන වැඩි කිරීමයි.
ශීර්ෂ 111 සංශෝධන සහිතව කාර්ක සභාව එකඟද?
අයයි.
ශීර්ෂ 210 කාර්ක සභාව එකඟද?
අයයි.
ශීර්ෂ 211 කාර්ක සභාව එකඟද?
අයයි.
ශීර්ෂ 220 කාර්ක සභාව එකඟද?
අයයි.
ශීර්ෂ 308 කාර්ක සභාව එකඟද?
අයයි.
පාර්ලිමේන්තුව යළි රැස්වීම ශීර්ෂ 111 සංශෝධන සහිතවද ශීර්ෂ 210 211 220 සහ ශීර්ෂ 308 සංශෝධන රහිතවද කාරක සභාවේදී සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැති. අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 2 ඉදිරිපත් කිරීමට ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු සභාපතිතුමනි, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තා 2021.
ස්වභාවිකවද?
හයි.
අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 3 ඉදිරිපත් කිරීමට ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු සභාපතිතුමනි, සීමා සහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ වාර්ෂික වාර්තා 2022 අනුමත කිරීම.
ස්වභාවිකවද?
හයි.
සභාව කල් තැබීම ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා.
සභාපතිතුමනි, පාර්ලිමේන්තුව 2025 නොවැම්බර් 24 වෙනි සඳුදා පූර්වභාග 9:30 දක්වා කල් තැබිය යුතුය යෝජනා කරනවා.
ඊට අනුකූලව පාර්ලිමේන්තුව 2025 නොවැම්බර් 24 වෙනි සඳුදා පූර්වභාග 9:30 දක්වා කල් තැබුණු ලැබේ.